Titingnan. අපි කවුරුවත් නොදන්නවා වුණාට අනන්ත සංසාරේ ඉඳලා අපි හැම දිනෙකම විඥානයේ නැවති මායාකාරයගේ මායාවකට හසු වෙලා සසර දුක් විඳින අය. ඒ මායාව කියන එක තේරුම් ගන්න බැරිකම නිසා ඒ සිතෙන් මවල දෙන ලෝකයේ ඇත්තම එකක් කියලා හිතාගෙන අපි සසර මේ අත දිව්‍ය සැරිසරුවේ අද කීයගෙන මේ අනන්ත සංසාරේ. ඉතින් අන්තිමට දුකම ඉපදිලා දුකම පැවතිලා දුකම නිරුද්ධ වෙලා තියෙනවා මිසක වෙන කිසිම දෙයක් අඩුවවත් වැඩිවත් නැතුව ලැබිලා නැහැ අපිට. ඒක අපිට තේරෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත සංසාරේ ඉඳලා අපි හැම කෙනෙක්ම මේ හොයන්නේ සැප සතුට දෙක, සැනසෙත්. නමුත් මේ ලෝකෙට හොයන හොයන වාරයක් ගානේ තමන්ගෙන් ඈතට ඉවතට යන්නෙම සැප සැනසෙල්ල දෙක, සතුට. නමුත් ඒක මේ ලෝකෙට තේරෙන්නේ නැහැ. මොකද අපි සැප සතුට දෙක හෙව්වට අපි හොයන්නේ සැප සතුට දෙක නොලැබුණු දැනුම තුල ඉඳගෙනමයි සැප සතුට දෙක නැති කිරීමට හොයන්නේ. නැති කිරීම ගැන දන්නේ එහෙම දෙයකින් ලැබුණු දැනුමකින්මයි. සැප සතුට දෙක අහකට ගිය දුක් දුම්නස් ලැබුණු දැනුමකින්මයි අපි සැප සතුට දෙක නැති කිරීමට තදවසේදී කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා මේ ලෝකය හරියට පළඟෙටිය වගේ කියලා. පළඟෙටිය කවදාවත්ම දුක් විඳින්න කියලා හිතාගෙන පහන් දෙලට පනින්නේ නැහැ. පනින්නේ ඒකෙන් තමන්ට සැනසෙල්ලක් ලැබෙයි කියලා, තමන්ට සතුටක් ලැබෙයි කියලා. සැනසෙල්ලක් සතුටක් බලාපොරොත්තු වෙන්නේ පහන් දෙලට පනින්නේ. නමුත් ඒ අරමුණ පවිටු වෙනා එතන තියෙන්නේ පිච්චෙන ධර්මතාවයක් නම් එයාගේ අදහස සැප සතුට වුණත් ලැබෙන්නේ දුක. ඒ වගේ බෝසතාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේම දැක්කා මේ ලෝකයත් පළඟෙටිය වගේ කියලා. අපි හැම කෙනෙක්ම පළඟෙටිය වගේ කියලා සැප සතුට ලබා ගන්න ඕනේ කියන අදහස තියෙන්නේ, සැනසිල්ල ලබා ගන්න ඕනේ කියන අදහස තියෙන්නේ, සැප ලබා ගන්න ඕනේ කියන අදහස තියෙන්නේ. එහෙම අදහස තියාගෙන පළඟෙටිය පහන් දෙලට පනිනවා වගේ අපි මේ ලෝකය පනින්නේ දුකට නා. එතන තියෙන්නේ දුක, විඳින්න වෙන්නේ දුක මිසක වෙන දෙයක් නෙමෙයි කියලා දැකලා ඉතින් ඒකට යන මාවත මේ ලෝකෙ තුල නැති නිසා අබැටක් පමණ වූ සිදුරක්වත් දුකෙන් මිදිලා ලෝකෙ තුල යන්න තැනක් නැති නිසාමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ මේ දුක නැති කරන මාවත කියලා දෙන්න, පිළිපෙළ කියලා දෙන්න. ඉතින් ඒක මහ විශාල ගැඹුරු ධර්මතාවයක්, පරාසයක්. නමුත් මට තේරෙන විදිහට මම ඒකින් දන්න ටික කියලා දෙන්න. මේක බොහෝම නුවණින්ම දැක්ක යුතු අර්ථය. ලෝකේ තියෙන සින්දුවක් අහනෝ වගේ සරල නෑ මේ ධර්මතාවය. ඒ කියන්නේ අපි නිකමට මතක්කලොත් මං කතා කරන මේ වචනේද ඕගොල්ලන්ට හිතට අරගෙන ඒක තුලද විතර්ක කර කර හිටියොත් මේ කාරණාව පේන්නේ. ඒ හින්දා දැනට මේ දේශනාව අතරෙදි කරන වචනයක්වත් විතර්ක කර කර මේක කොහොමද මේක කොහොමද කියලා හිත හිතා ඉන්න එපා. අවසන් වෙනකම්ම ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් ඒව නොතල කහරල මේ කතා කරන දේ මොකක්ද කියල් තේරුම් ගන්න වචනයෙන් වචන පිටිපස්සේමෙන් ඒ ඉවරුණහම ඒ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක මගින් අහන්න පුළුවන් හෙමයි කියලා. මොකද එච්චරට සියුම් මේ අර්ථය, එච්චරට සියුම් මේ අර්ථය. නීවරණ ධර්ම අනුව යන වචන අපිට හොඳට හුරු පුරුදුයි. ඒකට වුවමනාවෙන් අහුන්කන් දෙන්න ඕනේ. කතාවක් හරි අසභ්‍ය වචනයක් හරි මොනහර දෙයක් කිව්වොත් අහකින් යනකොට ඇහුනත් හොඳට මතක තියෙනවා. මොකද සසරදිත් අපි ගොඩාක් ඒවා හුරු පුරුදු කරලා තියෙනවා. නමුත් නීවරණ ධර්ම දුරු වෙන ආශ්‍රය ක්ෂය වෙන වචන හුරු නෑ, අපිට පුරුදු නෑ. ඉතින් වුවමනාවෙන් අහගෙන හිටියත් මතක හිටිනවා අඩු. එතකොට නොවුමනාවෙන් අහනකොට මතක හිටීම ගැන නොහිටීම ගැන කවර කතාත්. එනිසා මොගලන්ට මේ දර්ශනය ගැනත් කියල දෙන්නම්, පටිච්ච සම්පාදය ගැනත් කෙටියෙන් කියල දෙන්නම්. ඒක ඇත්තටම නුවණක් තියෙන කෙනාට තේරුම් ගන්න බැරි නෑ. අපි කියමු බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හත්හැවිරිදි වයසේ පුංචි ඇත්තෝ රහත් වුණාන අවුරුදු එකසිය විසිවස් ගිහිල්ලා වයසට ගිය උරුදු සුභහන් යුක්තය පැවිදිලා රහත් වුණාන. එකන්නේ මනුස්සයකුට නුවනක් තියෙන උමනක් තියෙන කෙනෙකුට බැරි නෑ කියනක පෙන්න්න නොවන එක නේද? අනි කෙනෙකුට ඇතකට බැරි නෑ, පුළුවන්. එහෙම ලබන්න සාක්ෂා කරන්න බැරිම දෙයක් නම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නෙත් නෑ. ඉතින් අපේ මේ බුදුදහම කියලා වෙන මොකුත් නෙමේ, අපේම ජීවිතේ අපිට දුක එන සැබෑම කතාවක්. මේ තව එක්තරා අපේම ජීවිතය අපි නොදැක්ක පැතිකඩක් වෙන්නන්නේ. අපේම ජීවිතය සත්‍ය කතාවක් මේ කියන්නේ. මිසක තව බුදුදහමක් අහනව හෝ බුදුහාමුදුරන්ගේ බණක් අහනව හෝ නෙමෙයි. ඔයගලට තේරෙයි අපිට දුක ආවේ කොහොමද කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඔයගලන්ට මව්මල දුක එන්නේ කොහොමද, පියා මැරිලා දුක් විඳින්න ඕගලන්ට වෙන්නේ කොහොමද, දුව පුතා සහෝදරයා සහෝදරී මැරුණහම ඕගලන්ට දුක එන්නේ කොහොමද, ඕගොල්ලන්ගේ යම් යම් දේවල් උරුම වෙන දේවල් නැති වුණාම කැඩුණාම බුදුනම ඕගලන්ට දුක එන්නේ කොහොමද කියන කාරණාවත් මෙන්න මේ විදිහට කටයුතු කළා මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන පණිවිඩයක් තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලෝකේ තථාගත ධර්මය බබලන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මොකද්ද? ජාති ජරා මරණ කියන මෙන්න මේ ධර්මතා තුන නිසා. මේ ධර්මතා තුන නැති කරන්න ප්‍රදීම මහලු බව මරණය කියන ධර්මතා තුන නැති කරන්න මේ ලෝකෙ කිසිම තැනක බෙහෙතක් නැහැ, ක්‍රමයක් නැහැ. එතකොට නමුත් මේ ධර්මයේ ලෝකෙ බබලන්නේ ඒ ධර්මතා තුනට උත්තර තියෙන එකම ධර්මතාවය නිසා කියන කාරණාව මතක් කරගන්න. එතකොට අපි දැන් මේ ටික ඩක් අපි ජීවිතෙන් කතා කරමු. මම ඉස්සෙල්ලා පොඩි උපමාවක් ඔයගලන්ට මතක් කරන්නම්. උපමාව අනුසාරයෙන් අපි උපමීයට අරගෙන ඒ අරඹය තියෙන පටිච්චසම්පාද ධර්මතාවයේ බුදුරජාණන් පැහැදිලි කරන ආකාරය බලමු. එතකොට අපිට තේරෙයි ඇත්තටම අපි දුක් විඳලා තියෙන්නේ මෙහෙම සිද්ධියකින් නේද කියලා. ඔගොල්ලෝ හැමෝම චිත්‍රපටි බලලා තියෙන අය නේද? චිත්‍රපට බලලා තියෙනවනේ, හින්දි පිච්චර් ඉංග්‍රීසි ඕනතරම් බලලා තියෙනවා. මේ චිත්‍රපටි බලනකොට ඕගලන්ට මේ චිත්‍රපටි ඇතුලේ ඉන්න චරිත එක්ක තරහ ගිය අවස්ථාවලුත් ඇති, දුක හිතිච්ච අවස්ථාවලුත් ඇති, ආදරේ හිතිච්ච අවස්ථාවලුත් ඇති නේද? තියෙනවනේ. දැන් ඔන්න අපි හොඳට බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා. ආධ්‍යාත්මික කියන තමා තුළ තියෙන ඇහැකන දිවනාසේ ශරීරයේ මනස කියන ආයතන ටිකත් රූප ඒවට ගෝචර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ටිකේ ස්වභාවය තමයි නාත්ත. ආත්මයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, සත්වයෙක් නෙමෙයි, කෙනෙක්ගේ නෙමෙයි, ධර්මතාවයක් කියලා. හරි, අපි දැන් ඒක බලමු. අපි චිත්‍රපටියක් බලනවා කියලා හිතමු. දැන් ටීවී එකක ප්‍රපංච නොකොට සිතුවිලි උපදන්න නැතුව ඌ පරිදි අපි ඒ තිරේ පැත්තට යොමු වෙලා බැලුවොත් ඒකේ ස්ක්‍රීන් එක යම් කිසි වීදුරුවක් වගේ දෙයකින් හැදිලා තියෙනවා කියමු අපි. ඒ වීදුරුවට ඇතුළෙනුත් බැලුවොත් කන්ඩන්සර් තියේ, ට්‍රාන්සිස්ටර් තියේ, වයර් කැලි ටිකක් තියේ, ඊට පස්සේ කරන්ට් පද්ධතියක් තියේ. ඒකට ඔය අපිට රූප හැදෙන ඩොට් ඇති කරන්න චුද්ද තරංග තියේ. ඔය වගේ රූපෙ පැත්තෙන් ගත්තොත් ඔගලන්ට පැහැදිලිද, පිළිගන්න පුළුවන්ද ජීවමාන සත්වයේ පුද්ගලයෙක් නොවුණු චිත්‍ර ටිකක් ඒක තුළ තියෙන්නේ කියන එක? ඒක ඇත්තක් නේද? පිළිගන්න පුළුවන් ඇත්තක්. හොඳට බලන්න. එතකොට ගෙදර කවුරුවත්ම නැති වෙලාවක අපි විතරයි හිටියේ. අපි ටීවී එක දාගෙන ඉන්නකොට අපි නොදන්නවා වුණාට දැන් තනියම දින්නේ බලන්න තව කට්ටිය එක්ක නෙමෙයි දින්නේ කියලා ටීවී එක ඇතුළේ ඉන්න අය ඇත්තම වෙලා නෙමෙයි දින්නේ කියලා. දැන් හොඳට බලන්න ඇස් ඉදිරිපිටට ආපු චිත්‍රපටියක්, චිත්‍ර වලින් හැදිච්ච පටියක්, ඒක චිත්‍රපටියක්, ඒක චිත්‍රයක්, සත්ව පුද්ගල නොවන චිත්‍රපටියක් තියෙන්නේ. නමුත් ඒ චිත්‍රපටියේ අපිට ඇත්තටම සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක්, චේතනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට බලන්න ඒ චිත්‍රය තව කෙනෙක්, එහෙම සත්ව පුද්ගල නොවන ශුන්‍යතාවයක්, සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවයක් තියෙන රූපේ. ඒ ශුන්‍යතාවයේ තියෙන තැනක තව පුද්ගලයෙක් සත්වයෙක් ඉන්නවා කියන ජීවිකම අඬන්න වැළපෙන්න, කෙනෙක්ගේ දුක නිසා අඬන්න, දුක නිසා වැළපෙන්න පුළුවන් ජීවිකම හදලා තියෙන්නේ අපේ මනස පැත්තෙන් කියන එක ඕගලන්ට තේරෙනවද ඒ වෙලාවේදී? එහෙනම් චිත්‍රපටිය බලන වෙලාවදී අපිට මෙච්චර කල් තේරුන්නේ නැහැ. නමුත් මේ සිද්ධියේදී බලන්න අර චිත්‍රය දකිනකොට ඒ චිත්‍රය අරඹයා පුද්ගලයෙක් සත්වයේ කෙනෙක් කියන හැඟීම සම්පූර්ණම තියෙන්නේ. එතන චිත්‍ර වෙනස් වෙන වෙනස් වෙන ගානේ අහම අර පුද්ගලයා දුවනවා, අර පුද්ගලයා ඇඳගත්තා, අර පුද්ගලයා හිටගත්තා, අර පුද්ගලයා වාහනයක නැග්ගා, අර පුද්ගලයා අර කෙනාට විඩි තියනවා කියලා මේ වගේ එකින් එක එකින් එක එකින් එක ලෝකයක් බාහිර චිත්‍ර ටික වෙනස් වෙන ගානේ අපේ මනස තුලින් අපි මේ ලෝකයක් හදාගෙන, ඒ කියන්නේ තව පැත්තෙන් ගත්තොත් චිත්‍රපටියක් හදාගෙනයි බලලා තියෙන්නේ. තිබුණේ නැහැ අපි හිතාගෙන හිටියේ ස්ක්‍රීන් එකේ චිත්‍රපටියක් තියෙනවායි කියලා. කතාවක් මවලා, කතාවක් හදාගෙන කතාව පරිහරණය කරලා අපි තියෙන්නේ. එතකොට ඒ චිත්‍රපටිය ඇතුලේ ලෙඩවිච්ච මිනිස්සු ඕගොල්ලෝ දැකලා නැද්ද? මහලු අය, ඒ මිනිස්සු මැරිලා ඕගොල්ලන්ට දුක ඇවිල්ලා නැද්ද? එනවානේ ලෙඩවීම, මහලු බව, මරණයේ දුක් ඕගොල්ලොන්ට විඳින්න බැරි විඳලා නැද්ද? අනාත්ම රූපායතනේ බලාගෙන. එතකොට ඕගොල්ලෝ ඒ වෙලාවේදී අර මිනිස්සයා ලෙඩවීම හෝ මිනිස්සයා මැරීම ගැන දුක් විඳනනම් දුක උපද්දවාගෙන, දුක හදාගෙන දුක් විඳලා තියෙනවා මිසක තිබුණු රූපයකට දුක් විඳලා තියෙනවද කියලා බලන්න. පින්වතුන් දන්නේ නැතුව ඇති ඒ චිත්‍රපටියයි අපිට සැබෑම ලෝකයේ ඇස් ඉදිරිපිට හම්බ වෙන අරමුණු වල යතර වෙනසක් නැහැ. මේ දැන්ද මේ චිත්‍ර ටික තියෙද්දි කෙනෙක් බණ අහනවා කියන එක හදාගෙන බණ කියන්න වෙලා තියෙනවා. බණ කියනවා කියන එක හදාගෙන බණ අහන්න ඕගලන්ට වෙලා තියෙනවා. නමුත් ඒක වෙන හැටි මම කියන්නම්. මේ උනේ මොකද්ද කියන එක මෙන්න මේ වගේ ධර්මතාවයකටයි අපි ඔක්කොම රැවටිලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ අපි දන්නේ සැපනම් අපි උපදවාගෙන විඳින්නේ කියලා හිතනවා. ඒ කියන්නේ දැන් රූපයක් බලලා සතුටු වෙන උන ටීවී එක දාලා සැප වෙන අරමුණ උපදවාගෙනයි විඳින්නේ කියලා දන්නවා. බත් උයාගෙනයි කන්නේ බඩගින්නේ නැති කරගත්තේ කියලා දන්නවා. නමුත් අපි දන්නේ නැහැ දුකත් අපි උපදවාගෙනයි විඳින්නේ කියලා. එහෙමනම් අපි කලකිරෙනවා දුකේ. අපි හිතාගෙන තියෙන්නේ සැප උපදවාගෙන විඳද්දට දුක තියෙන එක නේක මට විඳින්න වෙනවා වගේ තැනක. ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක් තියෙනේ වනේ. ඒවා ඉතින් අපි විඳ යුතුයින කියන තැනකින් අපි හිතාගෙන ඉන්නේ. යම් කලක යම් දිනක අපි දැක්කනම් දුක කියන එක උපදවාගෙන දුක් විඳින තරම් අපි අවාසනාවන්ත වෙලා කියලා එදාටයි අපි අපේ ජීවිතය ගැන කලකිරෙන්නේ. දුක උපදවාගෙන දුක් විඳින්න තරම් මෝඩකම ඇති තාක් කොහෙන් අපි සැපවත් වෙයිද කියන කාරණාවක් එයාට තේරෙයි. අපි සැප හොයන්නේ දුක උපද්දවද කියලා ප්‍රශ්නයක් ඊ තමයි. එතකොට මෙන්න මේ සිද්ධාන්තයේ තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හරහා පෙන්නන්නේ මේ වැරද්ද සහ මේ වැරද්ද මිදෙන ආකාරය. අපි මෙහෙම කිව්වොත් ඇස් ඉදිරි පිටට අර උපමාවම තේරෙනින් අපි ගනිමු. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම වූ, හොඳට අහගන්න, අනාත්ම වූ වර්ණ සටහනක් චිත්‍ර මාත්‍රයක් තමයි ටීවී එකේ තිරේ දිස්සුනේ. වර්ණ සටහනක් චිත්‍රයක් රූප මාත්‍රයක්. ඔය රූපේ ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා ක්ෂණිකව ඔය පෙනෙනවත් එක්කම ඒ විදිහම නිමිත්තක් අපි මනසේ ටක් ගාලා හදාගෙන ඕකට තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා සංඛාර අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. පෙනෙන පැත්තේ ඇත්ත පෙන්වන්නේ, තිරේ පැත්ත මේක රූපයක් වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් කියලා ඇත්ත පෙන්වන්නේ. ඊගාවට සංඛාරය ඇති කරවන, වැරද්දක් ඇති කරවන. මේ රූපය පෙනෙනවත් එකම පෙනෙන විදිහම ටග්ගල නිමිත්තක් හිතේ හදාගෙන ඒ විදිහටම ඒ නිමිත්තට මේ මිනිස්සෙක්නේ, මේ මිනිස්සයා දුවනවනේ, මේ මිනිස්සයා පණිනවනේ කියලා අර නිමිත්තටයි හිතන්නේ. ඔකට කියනවා ආයෝහන සංකාත. අර පැත්ති චිත්‍රයට මුකුත් කරන්න බෑ අපිට. ඒක ටීවී එක ඇතුලේ ඒකේ දුවන බවක් හදන්නද, පයින් බවක් හදන්නද, දිත්තේ දිට්ටම තම පෙනීම පෙනීම මාත්‍රයක් විතරයි. ඊට පස්සේ අපි නිකමට කියමු ඒ පෙනෙන චිත්‍රය දකිනකොටම ඒක තිරේ මත තියෙනවා එච්චරමයි. ඒක ඒ පැත්තෙම නැති වුණා මිසක ආධ්‍යාත්මික පැත්තට එන්නේ නැහැ. ඒ රූපේ දකිනකොටම ඒ විදිහටම රූප නිමිත්තක් හිතට අරගෙන හිතේ තියෙන නිමිත්ත නම් කරනවා මේ විජය කුමාර පොන්ස කියන ගාමිණී පොන්සක කියලා නම් කළා කියන්ට. දැන් ඇස් ඉදිරි පිටට ආපු වර්ණ සටහන නිරුද්ධ වෙලා යන්න පුළුවන්. නමුත් ඒ විදිහටම නිමිත්තක් අරගෙන මේ විජය කුමාරතුංග ගාමිණී පොන්සක කියලා හිතේ නිමිත්තක් හදාගත්තා මේ නිමිත්ත නැති වෙන්න. මේක තමයි කර්ම නිමිත්ත කියලා කියන්නේ අවිද්‍යාපච්ච සංඛාර. දැන් මෙයා හැපි හැපි හිටිනවා මනසේ, ඕන වෙලාවක විජය කුමාර තිහිපත් කරන්න පුළුවන්, ඕන වෙලාවක ගාමිණී පොන්සක සිහි කරන්න පුළුවන්. හරිද? දැන් තමන්ගේ මනසේ ඉන්න යම් වෙලාවකදී මේ හිතේ තමන් නම් කරලා තියාගෙන ඉන්න හැඩයට සාපේක්ෂව හැඩයට සමගාමී රූපායතනයක් හම්බ වුණොත් ටක් ගල මෙයා නැගිටිනවා. ඒද බාහිරින් ගාමිණී පොන්සක හම්බෙන්නේ නැහැ, විජය කුමාරතුන් ගාවේ නැහැ, ආයත් වර්ණ සටහනක් මේ දැන් මුලින්ම ආවෙත් අනාත්ම වර්ණ සටහන තේරණේ. වර්ණ සටහන දකිනකොටම ඒ විදිහටම ටක් ගාලා ඒ සිතෙන් ඒ නිමිත් අරගෙන ඒ විදිහටම හිතේ තියෙන නිමිත්තරේ දැන් මම කිව්වේ මොකද්ද? විජය කුමාර. හිතේ තියෙන නිමිත්තටයි ගාමිණී කුමාරට ආයුහන සංකාර කියන්නේ උතනින් නිකන් ඉන්නේ නැහැ. විජය කුමාරතුංග කියන්නේ අහවල් නළුව. එයා විවාහ වෙලා තින්න අහවල් එක්ක දරුවෝ මෙච්චරකින් මෙහෙම 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 මේ නිමිත්ත වටා බොහෝ අපි සංඛාර රැස් කරන බොහෝ විස්තර තියෙනවා මේ වටා. ගාවන පොන්සේකා කියන්නේ අහවල් නළුව එයා සිංහල තිනවා මෙච්චර මෙච්චර චිත්‍රපට වල රඟපාලා තියෙනවා මෙහෙමයි මෙහෙම එයාට මෙච්චර දරුවෝ ඉන්නවා පෝෂකකමක් තියෙනවා මේ වගේ ගතිගුණ තින්නේ කියලා මේ නිමිත්තට මේ හිතන්නේ ඔක්කොම ටික. අපි ඊට පස්සේ දැන් අර මේ නිමිත් ඇතිකරන හේතු වෙච්ච ස්පර්ශ ආයතනය නිරුද්ධ වෙනවා. ඇහැ රූප චක්ඤ්ඤය නිරුද්ධ වෙනවා. හටගත දේ නිරුද්ධ වෙනවා. නමුත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් මේ කර්ම නිමිති නිරුද්ධ වෙන්නේ. මෙයා මොකද කරන්නේ? හිතේ හැපි හැපි හිරින ඕන වෙලාවක සිහි කරන්න පුළුවන් ගාමන පොත්සක. ඕන වෙලාවක සිහි කරන්න පුළුවන් විජය කුමාර. සිහි කරන වාරයක් ගන්න අර විස්තර ටිකත් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ නිමිත්තට සමගාමීව අපි කම් පත්‍ර කඩදාසික හරිකමනේ ටක් ගල දැක්කොත් ටක් ගල මෙයා නැගිටිනවා. ආ විජය කුමාරතුංග අපිට හිතෙන්නේ මේ විජය කුමාරතුංගගේ ෆොටෝ එක කියලා නෑ. ඒ රූපේ දකිනකොට අපි මෙච්චර කාලයක් අර ආයුහණය කළ සංකර නිමිත්ත නැගිටිනවා. ඔකට කියනවා ප්‍රපංච සංඥාව කියලා. තේරෙනවා මේ කියන එක? තේරෙනවා. එතකොට දැන් ටීවී එකේ හරි ටීවී එකේ තිබුණු අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට ආවේ හොඳට දැක්කනේ ඒකේ පුද්ගලික හෝ සත්වයක් හිටියේ නෑ. ඒ විදිහටම නිමිත්තක් අරගෙන ඒක තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ. ඒ හිතේ තියෙන නිමිත්තට තමයි ගාමිණී පොන්සේකා හෝ විජය කුමාරතුංග හෝ විස්තර ටිකක් ඇතුළත් කළේ. ඊට පස්සේ ඒ නිමිත්තටමයි ගාමිණී පොන්සේකාට කැමති විජය කුමාරතුංගට කැමති. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ ධර්මතා පහම මනසේ තියෙන සිද්ධාන්ත මේ කර්ම නිමිත්ත තමයි. අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත තමයි මේ රූප ආයතනේ. ඒකට තමයි අපි ගාමිණී පොන්සේකා විජය කුමාරතුංග කියලා වගේ හිතන්නේ. හිතුවාම ගාමිණී පොන්සේකාට කැමති විජය කුමාරතුංගට කැමති කියලා දැන් හිතේ තියෙන නිමිත්තම මේ ඇසුරු කරන්නේ. හිතේ තියෙන නිමිත්තම ඒකයි විඥානයේ මායාකාරය කියන්නේ. හිතෙන්ම මේ රූපායතනය කෙනෙක් කළ හිතෙම දැන් කෙනාට කැමති. මේ පුද්ගලයෙක්මයි කෙනෙක්මයි කියලා උපාදාන කරනවා. නමුත් පෙන්නන්නේ නැහැ අවිද්‍යාවට මේ තියෙන රූපය ඇත්ත නොදන්නාකම නිසා සිතේ සකස් කරගත්තු ලෝකයක් කියලා පෙන්නන්නේ නැහැ. අපිට තේරෙන්නේ අපි හිතුවේ අර රූපය ගැනයි කියලායි. අර රූපේ කෙනා බාහිර රූපේ කෙනා කියලායි මේ හිතෙන්නේ. බාහිර රූපේ කෙනාටයි මේ හිතන්නේ කියලා හිතෙන්නේ. නමුත් අපි දැක්කා ටීවී එක ඇතුලේ තියෙන රූපෙට අපිට හිතන්න පුළුවන්ද? අපි හිතන දේවල් වදිනවද? අපි හිතන දේවල් තේරෙනවද? ඒ රූපයේ පෙනීම මාත්‍රයක් විනා මම ගාමිණී පොන්සේකා මම විජය කුමාරතුංග කියලා හෝ කියලා තියෙනවද අපිට? කියනවද නැහැ. එතකොට දැන් ওই විදිහට මේ හිතේ නිමිත්තක් හදාගත්තට පස්සේ දැන් අර රූපය බාහිර රූපය නිසා හිතේ නිමිත්තක් හදාගෙන ඒ නිමිත්ත මත සත්පුද්ගල හැඟීමක් හදාගෙන දැන් අපි පුද්ගලයක් නිර්මාණය කරගන්නවා මනස. ඊට පස්සේ අර දර්ශන රාමුවක් ගානේ අර නිමිත්ත සිහි කර කර දැන් හිතේ තිබුණ හදාගත නිමිත්ත අන්න විජය කුමාරතුංග දුවනෝ අන්න ගාමිණී පොන්සේකා දුවනෝ අන්න ගලක්කුඩින් පයින්නෝ අන්න විදි තියනෝ කියලා එකින් එක මෙයා තමයි හදන්නේ. හදා දැනගන්නවා. නමුත් අපිට තේරෙන්නේ විඥානයේ මායාකාරය මේ ලෝකේ හදා අපිට දෙනවා කියලා. අපිට තේරෙන්නේ අර රූප ආයතනේ පැත්ත කියලා. එතකොට තියෙන දේ තමයි මේ අවිද්‍යාවෙන් හදන ලෝකයේ තුල තමයි මනස තුල තියෙන ලෝකයේ තමයි ඔය වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැන්දා මාමා යම් තාක් නෑ දැයි ඔක්කොම ටික ඉන්නේ. මේ වගේ මේ රූපායතනෙන් ඇතුල් පැත්තේ. ඇතුල් පැත්තේ ලෝකේ. එතකොට නමුත් අවිද්‍යාව විසින් මේ ධර්මතාවය හැමදාම වහලා අපිට පෙනෙන අපි හිතන හිතන දේ හිතන හිතන දේ රූපායතනයට අයිති කියලායි පෙන්වන්නේ. අවිද්‍යාවට පෙන්වන්නේ ඒ පෙනෙන රූපය ආරම්භය හිතේ නිමිත්තක් හදාගෙන නිමිත්තටයි හිතන්නේ. නමුත් කෙලෙසයකට පෙන්වන්නේ මොකේද? බාහිර රූපෙට හිතුවයි කියලා. ඒකයි අරමුණේ විඥානේ පිහිටනවා කියලා කියන්නේ. එදා ඉඳලා අර තමන්ගේ මනසේ නිමිත්තක් හදාගත්තට පස්සේ මේ ස්පර්ශ ආයතන හයේ රූපය ගැටෙන ගානේ අර ප්‍රපංච සංඥාව තමන් තුළ නැගිටින එක වෙන්නේ. ඒ කියන්නේ දැන් ටීවී එකේ තිබුණු වර්ණ සටහන උදව් කරගෙන ඒ විදිහම නිමිත්තක් මනසේම අවල ඒ නිමිත්තටයි විජේ කුමාරතුංග කියලා ගාමිණී පොන්සක කියලා නම් කළේ. විජේ කුමාරතුංගට ගාමිණී පොන්සකට කැමති කියලා කැමැත්තෙන් ඇසුරු කළේ ඒ නිමිත්තම. ආයර් ටීවී එකේ තියෙන රූප ආයතනේ පැත්තකවත් නැහැ. එදා ඉඳලා ඇසින් බලා දතිය යුතු මේ අරමුණ කෙරෙහි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම යව යට කරනවා. ඒ කියන්නේ එයා හිතන්නේ මේ හිතේ තියෙන ගති ටික රූපායතනට පෙන්වලා මම විජේ කුමාරතුංගව දැක්කා ටීවී එකෙන් ගහමිණි පොන්සකව දැක්කා ටීවී එකෙන් කියලා හිතන්නේ. දැන් ඇස් ඉදිරිපිට රූපයක් ආවොත් ඨග්ගල රූප පෙන්වනොත් එක්කම මේ විජේ කුමාරතුංග ගාමිණි පොන්සක කියන ගතිය සිහි කරගන්නවා. දැන් මම මේ විජේ කුමාරතුංගගේ රූපේ බලාගෙන ඉන්නේ ටීවී එකේ කියලා හිතන්නේ. අනාගතයටත් මම විජේ කුමාරතුංගගේ ෆොටෝ එක පින්තූරේ චිත්‍රපටිය බලන්න යනවා කියලා තමයි යන්නේ. ගිහාමවත් වෙන්නේ විජේ කුමාරතුංගගේ රූපේ හම්බ වෙන්නේ ආයෙත් වර්ණ සටහන ඇස් ඉදිරිපිට එනකොට මේ ප්‍රපංචයේ මගේ මනසේ යෙදෙනවා. එයා හිතාගෙන හරි මන් දැන් ඒ විජේ කුමාරතුංගගේ රූපේ බලාගෙන ඉන්නේ මේ කියලා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම්ම සැබෑව වහලා මේ ප්‍රපංච සංඥාවෙන් එයාව යට කරලා තියෙනවා. මේක තමයි අපිට වෙලා තියෙන දේ. එතකොට මෙන්න මේ කාරණාව යම් වෙලාවකදී දැක්කොත් එයා දන්නවා අන්තිමට අපි මේ සතර මහා ධාතුවේ නේද ආත්ම සංඥාව උපදවාගෙන තියෙන්නේ කියලා. සත්පුද්ගල නුවණ අනාත්ම වූ රූපායතනයකට මනස තුල ආත්ම සංඥාව උපදවාගෙන දුක් විඳින හැටි පේනවා තේරෙනවා. දැන් අර මනසේ නිමිත්තක් හදාගත්තාම හොඳට බලන්න පත්‍ර කඩදාසියක දැක්කත් ඕගලන්ට ටග්ගලා මේ විජේ කුමාරතුංග කියලා කියන්න පුළුවන් නේද? පුළුවන්. දැන් ඕගලන්ට පත්‍ර කඩදාසිය තින්ද ටිකයි පේන්නේ නැහැ. හරිද? බලන්න එතකොට වෙලා තියෙන්නේ ඒ රූපේ දකිනකොටම තමුන්ගේ මනසේ තිබුණ නිමිත්ත නැගිටලා තියෙනවා කියන එක හොඳට පේනවා. හොඳයි. ඇඳපු චිත්‍රයක් ෆොටෝ එකක් ගහලා තිබුණා. ඒක දකිනකොට මේ විජේ කුමාරතුංග කියන අදහස ඒ. හදපු පිළිරුවක් දැක්කු. ඒත් ඒ. වීඩියෝ පටියක චිත්‍රපටියක දැක්ක. ඒත් ඒ. කන බොන ආහාරෙන් හදන හැබෑවටම කියන රූපේ දැක්කහම ඒත් ඒ. අන්තිමට මේ කොයි රූපයක් දකිනකොටත් ඇතිවිලා තියෙන්නේ එකම මානසිකාර්යය මිසක. අපි මෙහෙම කිව්වොත් දැන් ඇස් ඉදිරිපිටට චිත්‍රපටියක් ආවා වගේ මේ රූපය ඇස් ඉදිරිපිටට ආවහම මේක ඇහෙන් එහා පැත්තේ රූපායතනය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ වර්ණ සටහන් මාත්‍රයක් විතරයි තියෙන්නේ. මේ රූපේ දකිනකොටම ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති මේ රූපය ඇත්ත නොදන්නාකම නිසා මේ විදිහම නිමිත්ත ක්ෂණිකව කෙනා කෙනාගේ මනසේ අදාගෙන ඒ නිමිත්තට නම් කරන මේ විමලසිත මහත්තය නැත්තම් කෙනා කෙනා ඒ නිමිත්තක සම්බන්ධ වෙන හැටි තව කෙනෙක් මේ නිමිත්ත අදාගෙන මේ මගේ තාත්තා කියලා හදා ගන්නවා. මේ නිමිත්තම තව කෙනෙක් අරගෙන මේ අපේ ඉස්සර් කියලා හදා ගන්නවා. මේ නිමිත්තම ඒක කෙනා කෙනාගේ ලෝකෙ වෙනස්. මේ නිමිත්තම අරගෙන මේ මම හදා ගන්නවා විමලසිත මහත්තය මොඩසිත රූපම් මහත්තය කියලා. දැන් මගේ මනස තමයි මේ නම තියෙන්නේ. විස්තර ටික තියෙන්නේ පුද්ගල භාවයේ තියෙන. දැන් හරියට චිත්‍රපටියක් බලනවා වගේ තමයි. ඇස් ඉදිරිපිටට ආවේ ස්ක්‍රීන් එකේ නිකම එකක්. නමුත් අපිට ඒකේ ඇතුළේ කෙනෙක් බලන්න පුළුවන්. ඒ වගේ ඇස් ඉදිරිපිටට ආවේ නිකම්ම චිත්‍ර මාත්‍රයක්. එනකොට මොය නිමිත්ත අරඹ මේ විමලසිරි මහත්තයා කියලා හදාගත්තාම දැම්මම දැනගන්නේ විමලසිරි මහත්තයා. ඊට පස්සේ මේ ඇහැ රූප චක්කු විඥාන මේ ටික නිරුද්ධ වී නැදී විමලසිරි මහත්තයා කියලා හදාගත්ත මේ නිමිත්ත මගේ නැති වෙන්නේ නැහැ. මම පැත්තකට ගිහිල්ලා සිහි කරන්නේත් මගේ මනසෙම නිමිත්ත සිහි කරන්න. නමුත් මම දන්නේ මම හිතන්නේ මේ රූපේ දැන් මම විමලසිරි මහත්තයා කියලා මගේ මනසෙම නිමිත්තටයි නම් කරන්නේ. නමුත් අවිද්‍යාවට තමන්ගේ කෙලෙස් හිට පේන්නේ මේ තියෙන රූපෙටයි නම් කරන්නේ. මේ තියෙන රූපේ ගැනයි හිතන්නේ කියලා. මේ රූපේ ගැන හිතනවා තියෙ මුකුත් කරන්න බෑ අපිට. ඒකයි දිත්තේ දිත්තමත්තන් කියන්නේ මේ පෙනෙන රූපේ පෙනීමක් විතරයි. හිතින් කියින් කිරින් කරන්න පුළුවන් තමන්ට විතරයි. චේතනා තමන් තුළ මේ රූපයම මේ විදිහට නිමිත්තක් හදලා ඒක කෙනෙක් කියන චේතනාව මත පුද්ගලයෙක් කියන චේතනාව මතයි මම හිතින් කියින් කිරින් කරන්නේ. දැන් එහෙම රූපායතනයක් හදාගත්තට පස්සේ පත්‍ර කඩදාසියක තිබ්බ ටග්ගල මේ නිමිත්ත මගේ නාග විමලසිරි මහත්තයාත් ඉන්නේ. ටීවී එකේ දැක්ක ටග්ගල මේ නිමිත්ත නැගි නාග විමලසිරි මහත්තයා ටීවී එකේ මම දැක්ක එදා කතා කර කර ඉන්නේ. ඈ එතකොට ෆොටෝ එකක් දැක්කත් එහෙමයි. පිළිරුවක් දැක්කත් එහෙමයි. දැන් හොඳට බලන්න මේ රූපේ දකිනකොටත් විමලසිරි මහත්තයා කියනවා නම් ඒක තිබුණු යම් තාක් විස්තර ටික තියෙනන් එනවා. පත්‍ර කඩදාසියක දැක්කත් එනවා. වීඩියෝ පටයක දැක්කත් එනවා. ෆොටෝ එකක දැක්කත් එනවා. ඇත්තට විමලසිරි මහත්තයාගේ රූපේ කොහෙද කියලා බලන්න. ඔය එකක්වත්ම නෙමෙයි ඔක්කොම වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. ඒ ඔක්කොම එකතු කළ තමන් තුළ හදාගත්ත ප්‍රපංච නිමිත්තයි මේ තියෙන්නේ. ප්‍රපංච නිමිත්තයි තියෙන්නේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එක දෙයයි. මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරිපිටට එන රූපය කනබුන ආහාරයෙන් හැදුණු අනිත්‍ය වෙන විපරිණාම වෙන දුක් වූ ධර්මතාවය. ඒ රූපය අරඹය මනසට නිමිත්තක් හදාගෙන නිමිත්ත කෙනෙක් පුද්ගලයෙක් කියලා ඇසුරු කළා. නමුත් ඒ බව නොදැන මනසේ හටගත්ත මේ සිද්ධිය මේ රූපෙට අයිති කියලා හිතෙන තාක් ඕගොල්ලන්ට විමලසිරි මහත්තයා පෙනෙන්නේ කබලින්කාහාර රූපේ. ඕකේ තියෙන දෝෂේ කබලින්කාහාර රූපේ වෙනස් වෙච්ච දවසට ඕගොල්ලන්ට විමලසිරි මහත්තයා මැරිච්ච නැති වෙච්ච දුක විඳින්න වෙනවා. ඒ වගේමයි කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇට මිදුළු වලින් යුක්ත කුණුපු කොටස් ටිකක් අහුරාගෙන තියෙන වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එන්නේ. ඒ නිමිත්ත ඒ විදිහටම හිතට අරගෙන මේ මගේ අම්මා, අම්මගේ නම මේකයි, අම්මගේ ගම මේකයි, අම්මට මම දරුවෝ මෙච්චර ඉන්නවා, මම අහවල් දරුවා, මෙහෙමයි මෙහෙමයි කියලා යමතාක් විස්තර මනසේ හදා ගන්නවා නම් මනස තියෙන මේ ගති ටික ඕගොල්ලෝ සතර මහා ධාතු රූපයට අයිති කියලා දකිනකොට වෙන්නේ මොකද්ද? ඒ රූපයේ විපරිණාම වෙන දවසට ඕගොල්ලන්ට මවුමල දුක විඳින්න වෙනවා. ඕගොල්ලන්ට මවුමල දුක විඳින්න වෙනවා. එතකොට තාත්තා, අම්මා, තාත්තා, දුව, පුතා කියන යම්තාක් නෑදෑයෝ තියෙනවා නම් මේ සතර මහා ධාතු නැත්තම් චිත්‍ර ටිකක් උදව් කරගෙන ඒ මනසේ හදාගත්ත නිමිති ටිකකට නම් කරලා හදාගත්ත ලෝකයක් මේ තියෙන්නේ. මනස තුල තියෙන මේ ලෝකය ඔගොල්ලෝ මේ සතර මහා ධාතු රූපේ දකින තාක් කවදාවත් ඔගොල්ලෝ ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැහැ. ටීවී එකේ සත්‍යයේ පුද්ගලියෝ රන් රිදී මුතුමැණික් අපිට පෙනුනේ අපේ මනසේ තියෙන ඡායාව ආපහු ස්ක්‍රීන් එක මත වැටිලා මිසක ඒක තුල තිබුණ චිත්‍රයක් විතරයි. ඒ වගේ ඔගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය කියලා මම කියන්නේ ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ දිවට රස කයට පොට්ටබ්බ සිතට සිතුවිලි මේ ස්පර්ශ ආයතන හය ඕගොල්ලන්ට නෑදෑයෝ ඉන්නේ ඔගලන්ට ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් වස්තු තියෙන්නේ ඔගලගේ මනසේ ඡායාව. ඒ නිසා නිකං හිස් චිත්‍ර මාත්‍රයක් හම්බ වෙන ලෝකෙක මනස තුළ හදාගත්ත නිමිති ටිකක්. ඒ නිමිති වල ඡායාව ආපහු මේ ස්පර්ශ ආයතන හය මත පතිත වෙලයි ඕගලන්ට මේ ලෝකයක් නැවිලා තියෙන්නේ ඇට. ගෙවල් දුරවල් දූ දරුව හම්බ වෙලා තියෙන්නේ. ඕගොල්ලො කවද්ද ජරා මරණ දුකෙන් මිදෙන්නේ? ඕගොල්ලන්ගේ මේ මනසේ ඡායාව සතර මහා ධාතුව මත පතිත වෙන තාක් ඕගොල්ලන්ට සතර මහා ධාතුවේ පුද්ගලියෝ පෙනේ, සත්වයෝ පෙනේ. විපරිණාම වෙන්නේ සතර මහා ධාතුව. නමුත් ඕගොල්ලන්ට විඳින්න වෙන්නේ මවමල දුක, පියාමල දුක. ඒ නිසා යම් කිසි කෙනෙකුට ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයන්ගෙන් මිදෙන්න අවශ්‍ය නම් එක ක්‍රමයයි තියෙන්නේ. එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද? තමන්ගේ මනසේ පතිත වෙන මනසේ තියෙන මේ ප්‍රපංච සංඥාව රූපය මත පතිත වෙන්න දෙන්න එපා. මේ ස්පර්ශ ආයතනය මත පතිත වෙන්න දෙන්න එපා. හිතේ තියෙන ගතිය ටීවී එකේ ස්ක්‍රීන් එක මත පතිත වුණොත් තමයි ඔයගොල්ලන් ටීවී එකක් බලන්න, චිත්‍රපටයක් බලන්න පුළුවන්. ඒ චිත්‍රපටිය බලනවා කියන්නේ ඔයගොල්ලෝ සැප දුක් උපදවාගෙන විඳිනවා. නොතිබුණු සැපක් නොතිබුණු දුකක් උපදවාගෙන විඳිනවා අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න මනසේ හැකියාව. ඒකමයි මේ ඇත්තමයි කියන ලෝකෙ අපි කරන්නේ. චිත්‍රපටියක් බලන බලලා ඒ වෙලාවට ඉන්න ලෝකයක් ඇත්තමයි කියලා මම මේ සම්බන්ධ වෙලා ඉන්න ලෝකයක් අතර තස්සමයක්වත් වෙනසක් නැහැ. හැමදාම එකම තැන එකම චිත්‍රපටයක් බලමින් ඔක්කොමලා ඉන්නේ. යම් වෙලාවක ඔගලන්ගේ මනසේ තියෙන මේ ගතිය මේ චිත්‍ර මත පතිත නොවුනොත් ඔගලන්ට සැප දුක් විඳින්න කාම ලෝකයක් හම්බ වෙනවා. ඒකයි රූපේ පිරිසෙන් දැක්කුත් කාමෙන් මිදෙනවා කියලා කියන්නේ. අර චිත්‍රපටියේ තියෙන වර්ණ සටහන කියන එක පිරිසෙන් දැක්කුත් ඕගොල්ලන්ට තේරෙයි ඒක චිත්‍රයක් නම් වර්ණ සටහනක් නම් ඒ චිත්‍රයේ සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා දේවල් තියෙනවා කියන ගති ටික මගේ මනසේ නිපදිලා තියෙන කියලා තේරුම් ගත්තොත් මේ ගති ඒ පැත්තට නැමුවේ නැත්තම් ඕගොල්ලන්ට බාහිරින් සැප දුක් විඳින්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මම කියන එක කොච්චර තේරෙනවද දන්නේ නැහැ. මේක බොහෝ කාලයක් අවුරුදු කල්ප ගණනක් මේ අවිද්‍යාවම ඇසුරු වෙලා ඇසුරු වෙලා ඇසුරු වෙලා ඇසුරු වෙලා හිතම උපාදාන කරලා අපි මේ තියෙන්නේ. මේ බාහිර නෙමෙයි, හිතම උපාදාන කරලා පුද්ගලයෙක් කියලා හිතේම නිමිති අරගෙන හිතම උපාදාන කරලා උරු වෙලා ඉඳා අපිට මේක කිව්වට ඇඟට දැනෙන්නේ. නමුත් එක දෙයක් මම මතක් කරනවා, මේ කාරණාව තේරුම් නොගෙන කවදාවත් දුකෙන් මිදෙන්න තරක් නැහැ. දුකෙන් මිදෙන්න තරක් නැහැ. මොකද මේ අවිද්‍යා ආශ්‍රව කියන ටික තියෙන්නෙම ලෝකය නිර්මාණය කරන්න. දුක උපද්දල දුක් විඳින්න, සැප උපද්දල සැප විඳින්න පුළුවන් විදිහකට අපි කවදාවත් තියෙන දෙයකින් සැපවත් තියෙන දෙයකින් දුක්වත් විඳින අය නෙමෙයි. තියෙනවා දුකක්, තියෙනවා සැපක්. ඒ තියෙන දුක තියෙන සැප අපිට හම්බ වෙන්නේ නැහැ. අපේ ලෝකෙට ඔබ්බින් එක තියෙන. ඒ තමයි මේ කාය සම්පස්යෙන් උපන්න සැප හෝ දුක් හෝ වේදනාවක් දැනේ. ඒක මගේ නෙමෙයි. නමුත් ඒක කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම සැප උපද්දවාගෙන දුක උපද්දවාගෙන සැප දුක් විඳිනවා. ඒ සැප දුක් උපද්දවාගෙන විඳින ලෝකෙ තුලයි මව් මල දුක තියෙන්නේ, පියා මල දුක තියෙන්නේ, සහෝදරය සහෝදරි ඥාතීතේසින් මරණ දුක තියෙන්නේ උපද්දවාගෙන විඳින ලෝකෙ තුල මිසක සැබෑවටම කියලා විඳින ලෝකෙ තුල නෙමෙයි. සැබෑවටම තියෙන ලෝකෙ තුල තියෙන ස්කන්ධ මාත්‍රය. උපද්දවාගෙන විඳින ලෝකෙද කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් කියලා. එතකොට අපි මෙහෙම කළොත් මෙහෙම කිව්වොත් මේ පටිච්චසමුප්පාදයට යම් ප්‍රවේශයක් අවශ්‍ය නිසා ඉස්තෙල්ලාම අපි කියමු දැන් ඔයගොල්ලන්ට පෙවුනනේ චිත්‍රපටිය පෙනෙන තැන ඇස් ඉදිරිපිටට ආපු චිත්‍රය සත්වපුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් කියලා. ඇහේ ස්වභාවයක් තිබත් එතකොට ඇහැ පැත්තකින් දාන්නකො චිත්‍ර පැත්තේ බලාගන්නකො උන්න අනාත්මයි කියලා හිතන්නකො. මේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් ඒ රූපය විදිහටම හිතේ නිමිත්තක් හදාගන්නවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති ඉති සංකාරෝ. රූපේ පිණිස රූපයක් පිළියෙල කළා සකස් කරලා හදාගත්තා ඔන්න සංකාර නෙමෙයි අවිද්‍යාපත්‍ය සංකාරා. මේ දැන් මේ හිතේ තියෙන නිමිත්ත කියන්නේ මේ නිමිත්තටයි ඒ කියන්නේ සංකාර කළා. දැන් මේ හිතේ තියෙන නිමිත්ත අපි කිව්ව විජේ කුමාරතුම ගාමන කොටක ඒ වගේ මේ මගේ අම්මා කියලා මේ මගේ තාත්තා කියලා සංකාර කළාම තණ්හා උපාදාන බව. ඒ නිමිත්තට මං අම්මට කැමති මං අහවල් නළුවට කැමති කියලා මේ නිමිත්ත එකම ඉතුරුළු වෙන්නේ මම. නැවත නැවත ආදර සෙනෙහස කියන එක මේ ඇසුරු වෙනවා මේ නිමිත්තම. තණ්හා වෙලා මේ නිමිත්ත මේ පුද්ගලයෙක්මයි මේ අම්මමයි කියලා උපාදාන වුණාම ඔය ගති ටික මනසෙ යෙදුනහම භවය හැදෙනවා. භවය කියලා කියන්නේ ඕගොල්ලන්ට තේරෙන්නේ බාහිර රූපය අම්මා වගේ. බාහිර රූපය ඇස් ඉදිරියට ආවේ ඒකේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් හිතට නිමිත්තක් අරගෙන අවිද්‍යා සංකාර මේ මගේ අම්මා තාත්තා කියලා තණ්හා කරලා උපාදාන වුණාම ඔය ගති ටික මනසේ යෙදුනහම හිතේ 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 තියෙන නිමිත්තකට හිතුවහම වෙන ගතියක් තියෙනවා. මොකද්ද? දැන් මේ ඇස් ඉදිරිපිට තියෙන මේ රූපය දකිනකොටම මේ විදිහටම මගේ මනසේ නිමිත්තක් හදාගෙන මේ නිමිත්තට මේ විමලසිරි මහත්තයා මේ කෙනෙක්මයි කියලා උතන තියෙනවා අවිද්‍යා සංකර තණ්හා උපාදාන කියන ගති ටික. ඔය ටිකේ ප්‍රතිඵලය තමයි භවය පිහිටන මේ හිතේ තියෙන ගති ටික මේ රූපෙට අයිති කියන හැඟීමක් ඊදිලම භවය කියන එක හදන. මේ භවය ධර්මතා දෙකක් හදනවා ඔයගොල්ලන්ට. ධර්මතා දෙකක් කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයෙන් ජාති ජරා මරණ දුකක් ගෙනත් දෙනවා. දැන් විමලසිරි මහත්තයා ඉපදිලා විමලසිරි මහත්තයා ලෙඩවිලා විමලසිරි මහත්තයා මේ මහලු වෙලා විමලසිරි මහත්තයා මරුණා කියන දුකත් විඳින්න ඕගලන්ට හම්බ වෙයි. ටීවී එකේ උනත් ඔය දුක් ටික විඳින්න පුළුවන්. ඔන්න භවයේ ඒ කියන්නේ අර පැත්තේ පිහිටියට පස්සේ ජාති ජරා මරණ කියන ධර්මතාව ටිකත් අඳු නැතුව ලැබෙනවා. මේ ටික බහෝපච්චා ජාති කියන ටික තේසන් තේසන් සත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජාති කියන තැනකින් දුක ඒ සත්තනිකායේ ඉපදීම ඇති කළා. ඒ සත්තනිකායේ ලෙඩවීම මහලු බව මරණය කියන ටික ඇති කළා. ඔය නිමිත්තම නැවත ප්‍රතිසන්දි වශයෙන්ුත් විඥානයේ රූපයකට බැසගෙන නාම රූප වල ස්කන්ධයන්ගේ ඇතිකිරීමත් හදනවා. භවපච්චය ජාති කියනකොට ධර්මතා දෙකක් තියෙනවා. මේක තේරෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සත්ව පුද්ගලයන්ගේ ඉපදීම ඇති කළා ලෙඩවීම මහලු බව මරණය කියන ටිකත් ඇති කරවනවා. ස්කන්ධයන්ගේ ඇතිකිරීමත් ඇති කරවනවා. අපි කියමු පෙර ජීවිතේදී ඇස් ඉදිරිපිටට අපේ චිත්‍රපටියක් ආවනම් ඒකේ ඇත්ත නොදන්නාකම නිසා ඒ චිත්‍රපටියේ තියෙන චිත්‍ර රාමුවක් හිතට අරගෙන හිතේ නම් කළා ගාමිණී පොන්සකා කියලා මේක ඇත්තමයි කියලා තණ්හාවෙන් හිතේ තුල ඒ නිමිත්ත උපාදාන වුණාම බාහිර රූපෙට ඒක අයිති කියන හැඟීම තමයි තිබුණේ. ඔන්න ඔය වගේ ගතියක් තිබුණ හින්දා ඒ නිමිත්ත මරණාසන්න මොහොතේ සිහි වෙනකොට ඉන්න කෙනා බලන් යන්න දැන් අපි නැගිටලා යනවා වගේ ඉන්න කෙනා බලන් යන්න ආපු ගමන තමයි මේ විඥානේ මේ රූපයකට බැසගත්තා. දැන් පෙර ජීවිතයේ අවිද්‍ය සංකාර කියන කාරණා ටික මුල් වෙලා හදපු නිමිත්ත මොකද කළේ මරණාසන්න මොහොතේ විඥානේ මේ වගේ රූපයකට බැසගෙන දැන් මේ සත්‍ය පුද්ගලික ඉබදීම නෙමෙයි මේ කියන්නේ. මේ ස්කන්ධය ගැතිවීම කියන්නේ. පෙර ඔය වගේ හිතේ නිමිත්තක් හදාගත්තට පස්සේ මරණාසන්න මොහොතේ දැන් අපිට ඕගලන්ට ආදරණීය කියන කෙනෙක්ව හිතේ සිහි කළොත් එයාව බලන්න යන්න හිතෙනවනේ නේද? බලන්න යන්න හිතෙන්නේ නැතිද? හිතෙනවා. එතකොට සිහි කරනවා කියන සිද්ධියම දැකපු අවස්ථාව අවසන් හිතේ තියෙන නිමිත්තක් නෝ සිහි කළනේ. සිහි කළා ඕගොල්ලෝ බලන්න යන්නේ. ඔය විදිහට මේ කය තියෙන තාක් යන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඔය වගේ සිහි වෙනකොට බලන් යන්න ඕනේ කියලා හිතුණා කියන්නේ කො නම් කය යන්න බෑ බිඳිලා නම් ඒ විදිහටම යන්න ඕන කමෙන් හිත වැස ගන්නවා එතෙන්. ඒ ධර්මතාවය හම් වෙන්න පුළුවන් වටපිටාවක ඒ කෙලෙසේ රණුගත විදිහට විඥානය වැස ගන්නවා රූපයකට. එතකොට තමයි මේ විඥානය රූපයකට වැසගත්තාම සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ කය හැදිලා ප්‍රසාද ටික හැදිලා ඔන්න ආපහු ටීවී එකක රූපයක් ඇස් ඉදිරිපිටට එනවා කියන මට්ටම විතරයි තියෙන්නේ. වෙන මුකුත් නැහැ. ද්‍රව්‍ය කාරණා මිනිස්සු පුද්ගලිය මුකුත්ම නැහැ. පුරාණ කර්මයට හටගත්ත ආයතන ටිකේ ඇස් ඉදිරිපිටට එන්නේ මොකද්ද? චිත්‍ර මාත්‍රයක් විතරයි. තේසං තේසං ධම්මානං ජරාජීර්ණතා. ඒ ධර්මයන්ගේ ජරාජීර්ණකමක් එතන තියෙන්නේ. එතකොට පෙර අවිද්‍යා කර්මෙට ස්කන්ධයන්ගේ හට ගැනීමක් උනේ. මේ ස්කන්ධයන්ගේ හට ගැනීම තියෙන තැනක චිත්‍රපටි ආපු තැනක අද අවිද්‍යාවෙන් ඇත්ත නොදන්නාකම නිසා හිතේ නිමිත්තක් හදාගෙන මුලසිටි මහත්ය කියලා එක නම් කළා තණ්හා උපාදාන වුණාම ඔන්න දැන් තේසන් තේසන් සත්තානන් තම්මේ තම්මේ සත්ත නිකයි ජාති කියන තැනත් ඉපදිලා දැන් සත්ව පුද්ගල භාවයෙන් ජාතිය ඉපදිලා මේ නිමිත්තටම මේ වගේම ප්‍රතිසන්දි වශයෙන් උත් යනවා. ධර්මතා දෙකක් තියෙනවා. මේ හිතේ හටගත්ත නිමිත්තක් ගත්තු ඔය වර්ණ සටහන වර්ණ රූපය බලාගෙන හිතේ ප්‍රපංච නිමිත්තක් හදාගත්තොත් එයා දෙයාකාරකින් ඕගලන්ට දුක ගෙනත් දෙනවා කියන එකයි මේ කිව්වේ. ඒ කියන්නේ දැන් සත්‍යයේ ලෙඩවීම නිසා මහලු වෙච්ච නිසා අකමැති පුද්ගලයෙක් එක්වීම නිසා කැමති පුද්ගලයෙකු වෙන්වීම නිසා එන දුක් ටිකත් ඕගලන්ට ගෙනත් දෙනවා. වෙන මුකුත් එපා. චිත්‍රපටිය දිහා බලන්නකෝ. අනාත්ම චිත්‍රපටිය තියෙන තැනක තමන් ඒ දකින ගාන තමන්ගේ මනසේ ප්‍රපංච නිමිති හදාගත්තොත් ඒ චිත්‍රපටිය ඇතුලේ මිනිස්සු ලෙඩ වෙන හැටි මහලු වෙන හැටි මැරෙන හැටි දුක් විඳින්න පුළුවන් නේ ඔයගලන්ට. ඒ සත්වනිකායේ ජරා ජීර්ණතාවයන් ඔයගලන්ට විඳින්න පුළුවන්. ඒ වගේ මේ දැන් කෙලස් ටිකෙන් තේසන් තේසන් සත්තානං තම්හි තමේ සත්වනිකායේ ජාති සංජාති කියන කාරණාවෙන් සත්ව පුද්ගල භාවයෙන් දුක විඳින්න පුළුවන්. ඔය අවිද්‍ය සංකර තණ්හ උපාදාන කියන මේ කෙලෙස් ගුලියටම අද පුද්ගල භාවින දුක් විඳලා නැවත මේ වගේ හයක් හදන ස්පර්ශ ආයතන හය හදන්න තියුම් වෙනවා. ඔය කෙලෙස් ටිකම මේ කෙලෙස් ටික අද ඇති කරගන්න අවිද්‍ය සංකර තණ්හ උපාදාන කියන මේ කෙලෙස් ටික කෘත්‍ය දෙකක් කරනවා. ඒකෙදි මේ පෙනෙන දේත් එක්කම අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහක් තියෙනවා. පහෙන් අද පුද්ගල භාවයෙන් ඇතිවෙන දුක් ටික විඳින්න උපකාර වෙලා තියෙන්නේ ඔය අවිද්‍යා කර්මෙන් හටගත්ත නිමිත් එක්ක තියෙන තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික තමයි අද පුද්ගල භාවයෙන් තියෙන දුක් ටික ඇති කරගන්න හේතු වෙලා තියෙන ගොඩක්. ඔය නිමිත් එක්ක තියෙන අවිද්‍යා සංකාර කියන ගති දෙක තමයි නැවත ස්කන්ධය හටගන්න තියෙන හේතු ටිකට ප්‍රධානව බලපාලා තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ අදද දුක් විඳලා, ඒ කියන්නේ ටීවී එකේ පුද්ගලයෙක් ඕගොල්ලෝ දකිනවා කියලා කියන්නේ අදද දුක් විඳලා මතුර දුක් විඳින හේතු එක තියෙනවා කියන එක. දෙකක් තියෙනවා. ඔකට කියනවා සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා. චිත්‍රපටිය ඇතුලේ සැප දුක් විඳින්න පුළුවන් කමකුත් ඕගොල්ලන්ට තියෙයි. එකක්. චිත්‍රපටිය අවසන් වුණත් ඕගොල්ලන්ගේ මරණාසන්න මොහොතේ චිත්‍රපටිය දර්ශනයක් සීවිල නැවත ප්‍රතිසංගිතයන්න ඉපදිලා දුක් විඳින්න පුළුවන්කමක් තියෙයි. දෙකක්. චිත්‍රපටිය බලනකොට අනාත්ම චිත්‍රපටිය ආරම්භය ඕගොල්ල පුද්ගල භාවයක් හිතේ හදාගෙන බැලුවොත් ඕකේ ආදීනව දෙකක් තියෙනවා. මොකද්ද? අදද මේ දැන්ද චිත්‍රපටිය ඇතුලේ පුද්ගල භාවයකින් විඳින්න පුළුවන් සැප දුක් තියෙනවා. සැප නැතිවීමෙන් එන දුකක් තියෙනවා. දුක දුකමයි. ඒ දුකක් තියෙයි. ඒ දර්ශන රාමුව ඉවර වුණාට පස්සේ අවුරුදු 100කින් හරි ඒ නිමිත්ත මරණාසන්න මොහොත ඉදිරිපත් වෙලා ප්‍රතිසන්දි වශයෙන් ඉපදෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ ඔය දෙයාකාරයකින් දුක තියෙන හින්ද තමයි දුකේ ඉපදීම දෙයාකාරයකින් තියෙන හින්ද තමයි නිවන දෙයාකාරයකින් පණවන්නේ. සෝපදිසෙස නිබ්බාන සහ අනුපදිසෙස නිබ්බාන කියලා. ඉස්සෙල්ලා චිත්‍රපටිය ඇත්ත කරගෙන විඳපු දුකෙන් මිදෙනවා අපි. එතන චිත්‍රයක්, ඒ නිසා තමන්ගේ මනස තුල මේ ප්‍රපංච හදාගත්තේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වුණොත් චිත්‍රපටිය ඇත්ත වෙලා විඳින දුකෙන් මිදෙනවා. ඊට පස්සේ ඒ සිද්ධියම අරමුණු කළ ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන හේතුව නැතිකම නිසා, මතු ස්කන්ධයන්ගේ නොහට ගැනීම නිසා, නොහට ගැනීම, හට ගැනීම නිසා එන දුක් ටිකෙන් මිදෙනවා. එතකොට මේ සිද්ධියේදී තාම ඔය මම දැන් නිකමට කිව්වේ අපිට වෙලා තියෙන වැරද්ද මෙන්න මේක කියලා. තාම ඔකට ලෙහෙන යන ගමම් මග කිව්වේ නෑ මම. එකම එක තැනයි තියෙන්නේ යන්න. එකම එක ක්‍රමයයි තියෙන්නේ. වෙන තැනක් නෑ යන්න. ඒ මම මේ තාම දුෝසේ මේ කියන්නේ. දුක කිව්වේ. තව ඔකටම අපි උපමාවක් කිව්වොත් අපි කියමු දැන් පිටින් එහා පැත්තේ මේ පැත්තේ තියෙනවා කණ්ණාඩියක්. දැන් එහා පැත්තේ පිටින් එහා පැත්තේ තියෙන වස්තුව අපිට පේන්නේ නැහැ. ගහක් කියන්නකො. ගහ පේන්නේ නැහැ. හැබැයි ඒකේ ඡායාව කණ්ණාඩියට වැටෙනවා. කණ්ණාඩියේ ඡායාව අපිට පේනවා. තේරෙනවද කියන එක? දැන් පිටින් එහා පැත්තේ මෙහෙම තියෙනවා කණ්ණාඩියක්. මට කෙලින්ම ඍජුවම ගහ නැත්තම් වස්තුව පේන්නේ නැහැ. ඒ වස්තුවේ ඡායාව වැටිලා තියෙනවා මොකේදද? කණ්ණාඩියට. හැබැයි කණ්ණාඩියේ ඡායාව මට පේනවා. පේනවා. දැන් කිසිම වෙලාවක මට මගේ සිතින් කීන් කිරින් ක්‍රියාකාරකම් වලට කිසිදු වෙලාවක මට අර රූපේ සැබෑවීම හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඒ රූපයේ කණ්ණාඩිය මත පතිත වුණාට පස්සේ කණ්ණාඩියේ තියෙන ඡායාවට මම හිතනවා මේක ගහක්, මේක කොහොඹ ගහක්. දැන් මම හිතන්නේ මේක කපන්න ඕනේ, කොටන්න ඕනේ කියලා මොන විදියකට හරි මම හිතනවා. කණ්ණාඩියේ ඉදිරියෙන් ගහ නැතිවීමෙන් හෝ ගහ තියෙද්දි කණ්ණාඩිය නැතිවීමෙන් හෝ මට මේ ඡායාව පෙන්වන්නක නැති වෙනවා. නමුත් මට අර සිද්ධිය නැවත නැවත හිතන්න පුළුවන්. දැන් ඒක නැතුව දැන් හොඳට බලන්න. දැන් මම මේක ගහක් කොහොඹ ගහක් කියලා හිතුවනම් හිතුවේ කණ්ණාඩියේ තියෙන ඡායාවටනේ. මෙහෙම හිතද්දි මගේ සිතින් කීන් කිරින් වලින් මිදිලා නේද රූපේ සැබෑම තත්ති තියෙන්නේ. මං හිතන කියන කරන දේවල් රූපෙට අයිති වෙනවද කියලා බලන්න. රූපේ වැටෙන ඡායාවට නම් ඡායාව අරගෙන මම හිතන්නේ කියන්නේ කරන්නේ. මට ඕන දෙයක් හිතුවේ හැකේ. නමුත් මම කුමන ආකාරයක සිතීමක් මත ගහට බලපෑමක් වෙයිද? උගුල දන්නවද මම මෙහෙම අත දික් කරලා කතා කරුවා. ගහ වගේ තමයි ඇස් ඉදිරිපිටට එන රූපේ. රූපය නිසා මේ පෙනෙනවා කියලා කියන කණ්ණාඩියට ඡායාවක් වටනවා වගේ මේ හිතේ සංඥාවක් පහළ වෙන්නේ. කෙනා කෙනාගේ හිතේ සංඥාවක් පහළ වෙන්නේ. මට මෙහෙම වස්තුවක් පෙනෙනවා කියලා කියන්නේ මගේ හිතේ සංඥාවක් මේ පහළ වෙන්නේ. එතකොට මට රූපයේ සැබෑම தত্ত্বය කවදාවත්ම හම්බ වෙලා නැහැ. පෙනෙන්නේම නැහැ. රූපය ඇහැ රූප චක්කු විඥානය කියන තුන් දෙනා එකතු ස්පර්ශයට ස්පර්ශය නිසා රූප සංඥාවක් මේ පහළ වෙන්නේ. මේ සංඥාව ආරම්භයයි මම විමල සිරි මහත්තයා කියලා නැත්තම් පුද්ගලයෙක් කියලා හිතන්නේ. මෙහෙම හිතද්දි මේ හිතන්ඩ මට සංඥාවක් පහළ වෙන්න උදව් වෙච්ච රූපයේ මගේ සියලුම ක්‍රියාකාරකම් වලින් මිදිලා. දැන් මෙහෙම බලද්දි මේ වෙලා තියෙන්නේ මොකද්ද? ස්පර්ශය නිසා සංඥාවක් පහළ වෙලා මේ තියෙන්නේ. හැබැයි මුතට මරතක තබා ගන්න උන කණ්ණාඩිය තියෙන්නේ භෞතික වස්තුවේ හැඩයම අරගෙනම තමයි කණ්ණාඩිය තියෙන්නේ. එතකොට කණ්ණාඩිය තියෙන ඡායාවට අපි කොහොඹ ගහ මේ විස්තර කරනවා. එතකොට භෞතික වස්තුව තුල එහෙම දෙයක් නොවුනේ නම් කණ්ණාඩියට මෙහෙම ඡායාවක් වැටෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මෙච්චරයි. මගේ සිතින් කින් කිරින් අයිති කණ්ණාඩියට විතරයි කියන ටිකයි අවශ්‍ය වෙන්නේ. මගේ සිතින් කින් කිරින් කණ්ණාඩියට මිසක ඒක භෞතික වස්තුවට අයිති කියන සිද්ධාන්තයයි කැපෙන්නේ. ඒ වගේ මේ රූපය නිසා මේ තමන්ගේ මනසේ සංඥාවක් ඉදිරියට තියෙන්නේ. හිතේ සංඥාවක් ඉදිරියට තියෙන්නේ. අපි හිතේ තියෙන සංඥාවටයි මේ විමල සිරි මහත්තයා යා දොස්තර මහත්තයේ කහවල් ස්පිටාල ඉන්නෝ විස්තර ටික ඔක්කොම ඇතුළත් කරා. මගේ සිතින් කියින් කිරින් රූපෙට අයිති කියලා රූපෙ පැත්තට මනස නැඹුරුලා තියෙන මෙන්න මේ වැරද්දයි කපන්නෝ කැපෙන්නෝ. මොකද ඇත්ත ඒක. මදු පිණ්ඩික කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්තේ. මේ මජ්ජුම් එකම එක බලන්නකො. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නන් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යම් වේදේති තන් සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පපච්චේ. ඇහත් රූපේ චක්කු විඥාන තුන් දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශ විචාරමුණ විදින විදින අරමුණ හඳුනනවා. හඳුනනවා කියන්නේ සංඥාව. හඳුනන දෙයට හිතනවා. හිතපු දේ ප්‍රපංච වෙනවා. කොහොමයි තියෙන්නේ? එතකොට දැන් අපිට ඕනේ ගහේ ඡායාව කණ්ණාඩියට වැටලා කණ්ණාඩියේ ඡායාව එක්කයි ගනුදෙනු කළේ. පස්සේ කණ්ණාඩිය නැතුවත් මෙහි අතපත ගන්න යනවා වගේ සිද්ධියක් අපි මේ කරන්න යන්නේ. කණ්ණාඩියේ ඡායාව බලාගෙන. ඒ වගේ රූපේ නිසා සිතේ සංඥාවක් පහළ වෙනවා. පහළ වෙන සංඥාවටයි අපි ප්‍රපංච කරන්නේ. නමුත් අපේ විඥානය පිහිටන්නේ ධාතු. ඒ කියන්නේ මේ දැනගත දේ අයිති බාහිරටයි කියලා හිතන. ඔන්න ඔය වැරද්ද තමයි අයින් වෙන්න ඕනේ. ඔය වැරද්ද අයින් වුණොත් මේ මං ක්‍රමය කියලා දෙන්නම්. කියලා දෙන ක්‍රමය කෙනෙකුට උත්සාහයෙන් කරන්න පුළුවන් නොබෝ දවසකින් මේ මායාවෙන් මිදෙන්න පුළුවන්. අසත්‍යයට මනස මෙච්චර ජවයයි නම් සත්‍යයට මේට වඩා ජවයක් තියෙනවා. සත්‍යයට මේට වඩා ජවයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ සති මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ මෙන්න මේ වැරද්ද පෙන්නලා ඌදී ඌ විදිහට පෙන්නන එක. පෙන්නලා මේකට යන්න තියෙන එකම මඟ තමයි මහත්තු සතිපට්ඨානයි. කායගත සතිය. සතර සතිපට්ඨාන කායගත සතියෙන් තොරව නැත්නම් සතර සතිපට්ඨානෙන් තොරව මේන් දසම මාත්‍රයක්වත් වෙන යන්න තැනක් නැහැ. මේකෙදි කරන්න ඕනේ දේ තමයි ඉස්තෙල්ලාම අර පෙන්වුවේ ඒකයි අනාත්මය පෙන්වලා එහි අනාත්මයි නම් ආත්ම සංඥාව තමන් තුලයි කියලා පෙන්නලා තමන් තුල පහළ වෙන ආත්ම සංඥාව අනාත්ම රූපෙට බැස ගන්න නොදෙන එක කරන්නේ. ටීවී එකේ රූපෙ පෙන්නලා ඉස්සෙල්ලා ඒක අනාත්ම බව තහවුරු කරබලා එහෙමනම් ඒක අනාත්මයි නම් ඒ රූපය ඇතුළේ පුද්ගලයෙක් සත්වයෙක් කියලා හැඟෙන ගතිය ආත්ම සංඥාව තියෙන තමන්ගේ මනසේ කියලා පෙන්නලා මේ තමන්ගේ මනසේ තියෙන ආත්ම සංඥාව රූපෙට බඳින එකයි වැරදි. ඒක අයින් කරගන්න කියන මගයි මේ පෙන්වන්නේ. තේරුණාද කිව්වේ? ඒ කියන්නේ දැන් මේ රූපයේ ටීවී එක ඉස්සරහා එන රූපේ වගේ රූපය අනාත්මයි. එහෙනම් මේ රූපය ආරම්භය විමලසිට මහත්තයා හෝ කෙනෙක් කියන ආත්ම සංඥාව තියෙන්නේ මගේ මනසේ. මගේ මනසේ තියෙන ආත්ම සංඥාව රූපය මත අනාත්ම රූපය මත පතිත වුණාම ඒ රූපය ආත්ම වගේ පෙනෙන්නේ මට. හැම වෙලාවෙම එහෙමයි සිටේ පවතින ගතිය අපිට පෙනෙන්නේ බාහිර. දැන් රතු පාට කණ්ණාඩියක් දාගෙන ඇස් දෙකට බලන්නකො සුදු පාට බිත්තියක් දියා. ඇස් දෙක රතු පාට වෙලා පේන්නේ, බිත්තියයි රතු පාට වෙලා පේන්නේ නේද? ඇහැට දාගත්තා කියලා ඇහැ පැත්ත නෙමෙයි පෙනෙන්නේ, බාහිරේ පෙනෙන්නේ. ඒ වගේ මනස තුල සංඥාවක් පිහිටියාම ඒක මනස තුල කියලා පේන්නේ, ඒ සංඥාවට හසු වෙන වස්තුවයි පෙනෙන්නේ ඒ සංඥාවේ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. මේ රූපය ආරම්භය රතුපාට කණ්ණාඩියක් දාගත්තා වගේ මම ආත්ම සංඥාව මගේ මනසේ පිහිටියා. ඒ ආත්ම සංඥාවෙන් බලන රූපය ආත්ම විදිහටයි පෙනෙන්නේ. රතුපාට කණ්ණාඩි දාගත්ත ඇහෙන් බලන රූපේ රතුපාට වෙලා පෙනෙන්නේ මිසක රූපේ සුදු පාට නම් පෙනෙන ඇහැ විතර රතුපාට වෙනවා කියලා සිද්ධියක් තියේද? එහෙම එකක් නැහැ. ඒ නිසා අනාත්මෝ ටීවී එකේ චිත්‍රය ආත්ම සංඥාව මගේ මනසේ පිහිටියාම ආත්ම සංඥාවෙන් මම රූපෙ දිහා බැලුවාම මට ඒ රූපෙ කෙනෙක් වගේ පෙනෙන්නේ. මේ වැරද්ද හොයාගන්න, මේ වැරද්ද එලහා ගන්න ඕනේ. ඉතින් අපි අපේ නিত্য සප ආත්ම කියන මේ ප්‍රපංචයට රැවටලා තියෙන මේ ටිකයි ගලව ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන දේ තමයි සතර සතිපට්ඨානය කියන්නේ. අර උපමාවක් ගන්න ඉස්සෙල්ලා පෙන්නවා හොඳට. රූපයේ ටීවී එකේ රූපෙත් අනාත්මයි නම් ඒ රූපේ විජේ කුමාරතුංග කියලා අදහස මට එද්දි මගේ අදහස ආපහු ඒ රූපය තුල ගිහිලා පතිත වුණොත් නේ මට බාහිර රූපෙ කෙනෙක් වෙලා දුක් විඳින්න වෙන්නේ. බාහිර රූපය මත මගේ අදහස බාහිර රූපය මත පතිත වෙන්න ඉස්සර වෙලා ඔගොල්ලෝ එතන රූපය ඇත්ත පෙන්වන්නේ. ඒ පෙන්වන්නේ මොකටද? නැත. එතන තියෙන චිත්‍ර මාත්‍රයක් නේ, වර්ණ සටහන් මාත්‍රයක් නේ කියලා පෙන්වන්නේ මොකටද මේ? ඒ රූපය කෙනෙක් කියලා මගේ හිතේ තියෙන ගතිය ගිහිලා ඒ රූපය හැපෙන්න නොදෙන එකට. ඒ වගේ දැන් මෙහෙම බලද්දී මට පුද්ගලයෙක් කියලා විමලසිරි මහත්තයා කියලා හිතෙනවා නම් දැන් මම කායගත සතිය වඩන්නේ කොහොමද? සතිපට්ඨානෙ වඩන්නේ මේ කෙලෙසින් මිදෙන්න. දැන් මම හොඳට දන්නවා වෙලා තියෙන සිද්ධිය මෙතන. රූපය අනාත්මයි, වර්ණ සටහනක් වගේ අනාත්මයි. ඒ රූපය දකිනකොටම විමලසිරි මහත්තයා පුද්ගලයෙක් කෙනෙක් කියන ආත්ම සංඥාව මගේ මනසේ ඇති වෙලා මේ තියෙන්නේ. මගේ මනසේ තියෙන ආත්ම සංඥාව මේ රූපය මත පතිත වුණොත් මේ රූපය මට පුද්ගලයෙක් කියලා පෙනිලා ඒ රූපය විපරිණාම වෙන දවසට මට පුද්ගලයෙක් නිසා වෙන දුක් විඳින්න වෙනවා. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේදී තියෙන්නේ මොකද්ද? මම කායගත සතිය මේ රූපය දකිනකොට මට විමලසිරි මහත්තයා කියන අදහස එනවා නම් විමලසිරි මහත්තයා කියන මගේ සිතේ තියෙන අදහස මේ රූපෙට බැසගන්න නොදී බැසගන්න කලින් මම එතන කායගත සතියෙන් ඇත්ත පෙන්වනවා. නෑ, එතන තියෙන්නේ කනබුන ආහාරින් හැදුණු කෙස් ලොම් නියද ධම්මස්හර ඇට ඇට මිදුළු ටිකක් නේ. ඈ, ඒ බදු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිළි වර්ණ සටහනක් නේ තියෙන්නේ කියලා බලන්න. මේ බලන්නේ මොකටද? මගේ මනසේ මගේ සිතේ තියෙන ආත්ම සංඥාව මේ රූපෙ මත පතිත වෙන්න නොදෙන කම නොදෙන්නයි මේ උත්සාහය. හැම වෙලාවෙම සතිපට්ඨානේ වඩන්නේ ආශ්‍රයක්ෂේත්‍රය. පුද්ගලික සතිපට්ඨානේ වැඩුවට හරියන්නේ නැහැ. ඔය ඇත්ත නොදැන මේ රූපයේ කෙස් ලොම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු කනගුණ ආහාර නිත්තයි කියලා බැලුවා කියලා ආශ්‍රයක්ෂේ වෙන්නේ නැහැ. එතකොට මෙහි බලන්න අයින්නෝ මේ කෙනා තමයි කරන්නේ. නමුත් දැන් මම සතිපට්ඨානේ වඩන්නේ මොකටද? කොහොමදද? ආශ්‍රයක්ෂේත්‍රයට. ඒ කියන්නේ මේ රූපය දකිනකොටම මට ආත්ම සංඥාවක් ඇති වුණා. විමලසිරි මහත්තයා කියන පුද්ගල අදහසක් ඇති වුණා. දැන් මම හොඳට අහලා තියෙනවා කලින් මොකද්ද? ඇස් ඉදිරිපිටට එන්නේ
ටීවී එකේ රූපේ වගේ අනාත්මයි. රූපය අනාත්මයි නම් මේ පුද්ගලයෙක් විමලසිත මහත්තය කියන හැඟීම තියෙන්නේ මගේ මනසේ. මගේ මනසේ තියෙන මේ ගතිය මේ රූපෙ මත පතිත වුණොත් වෙන්නේ මොකද? සතර මහා ධාතු රූපේ කෙනෙක් වගේ වෙනවා. පෙනෙනවා. එදාට ටීවී එක දිහා බලලා දුක් විඳින්න වෙනවට මේ ඒ විදිහටමයි මේකෙන් දුක් විඳින්න වෙන්නේ කියලා දන්නවා. ඒ හින්දා මම අඛණ්ඩව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැදගෙනවා. දුක් නැති කිරීමේ ක්‍රමයකමයි යෙදෙනවා. මගේ මනසේ තියෙන ආත්ම සංඥාව අනාත්ම රූපය මත පතිත වෙන්න නොදී මේ රූපය ඇත්ත ඇති හැටි පෙන්න. රූපය ඇත්ත හැම වෙලාවෙම පෙන්වන්නේ කොහමද? කෙනා කෙනාගේ ඒ ආශ්‍රවයට සාපේක්ෂවයි. හොඳට මතක තබා ගන්න. අම්මා කියලා සිහි වෙනකොට එකද හොඳට මතක තබා ගන්න. මේ ප්‍රපංච සංඥාව තමන්ගේ මනසේ තියෙන රූපේ මත පතිත වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඒකට රූපයක් තියෙන්න ඕනේ සජීවීව. ඉපද නිරුද්ධ වෙච්ච රූපයක වුණත් පතිත වෙන්න පුළුවන් අතීතේ. අම්මා හිටියා කියන තැනක. ඒද දුකේන. අතීත අනාගත වර්තමාන තමා තුල බාහිර ඖදාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ ඔය 11 පොලේ ඕනම තැනක මේ තමන්ගේ මනසේ තියෙන නිමිත්ත පිටවන්න පුළුවන්. තීටියොත් ඕනම තැනකින් දුක එනවා. ඒ හින්දා අම්මා සමහරට නැති වෙලා තාත්තා නැති වෙලා කියන්නකො. තාත්තා කියලා සිහි වෙනකොටම තමන්ගේ මනස ගිහිල්ලා සතර මහා ධාතු රූපී හැපිච්ච බව තේරේ. දැන් හැපෙන්නේ නැහැ, හැපිච්ච ගතිය දැනෙනවා. අතීතේ වැරද්ද තියෙනවා. ඒ වෙලාවේදී ඒක පිරිසිදු කරන්න ඕන කොහොමද? ඔයගලට මෙනෙහි කරන්න තියෙන්නේ එකම විදිහට නෑ. එතනද තිබුණේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුණු යුක්තයි. සතිපට්ඨානෙ වඩන්න සුදුසුයි. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේම අරමුණු කරගෙන. එහෙම බලන්නේ මොකටද? අතීත රූපය ආරම්භය මගේ මේ ආත්ම සංඥාව හැපිලා තියෙනවා. අද දැන් මගේ මනස තුළ මේ උපදින තාත්තා කියන ආත්ම සංඥාව අතීත රූපය හැපිලා තියෙන්න පුළුවන්. එදා අතීත රූපයත් අනාත්මයි. නමුත් නොදන්නාකම නිසා අද උපදින ආත්ම සංඥාව අතීත රූපය හැපිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා අතීත රූපයද මෙනෙහි කරනවා. කායගත සතින් වඩනවා. මොකද අද මේ ආත්ම සංඥාව දුරු කිරීම පිණිස නෑ. එතනද මේ අද තාත්තා කියලා සිහි වෙනකොට සිහි වෙනකම ඒ රූපය මත පතිත වෙන්න නොදී නෑ. එතනද කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොක් නේද ධම්මස්නහර ඇට ඇට මිදුලෙන් යුක්ත රූපයක් නේ තියෙන්නේ. එතන තිබුණු වර්ණ සටහන දකිනකොට මේ හිතට නිමිත්තක් හදාගෙන තාත්තා කියලා මනසින් තමන්නේ හදාගත්තේ. තමන්ට පුළුවන් විදිහකට බලන. එහෙම බැයි නම් එච්චර ගොඩක් බැයි නම් කායගත අසතිය විතරක් දැනට වඩනවා. හැබැයි කාරණාව අතේ තියාගෙන, ඒ කියන්නේ තමන්ගේ මනසේ තියෙන මේ ගතිය ඒ රූපෙට අයිති කියන එක මේ අයිති වෙන්න නොදෙන කමටයි මේ කරන්නේ කියන එක තේරෙන්න ඕනේ. ඒ කියන්නේ තාත්තා කියන අදහස ඇති වෙනකොටම නෑ, බාහිර රූපේ තාත්තා උනේ නෑ. හැමදාම රූපය අනාත්මයි. ඒ නිසා ආත්ම සංඥාව තමන් තුළමයි හටගෙන තිබිලා තියෙන්නේ කියන ගොප්පු වෙන්න. දැන්ද තාත්තා කියන එක සිහි වුණොත් සිහි වෙනවත් එක්කම කායගත සතිය වඩනවා. එතන කෙස්ලොම් නියද ධම්මස්නහර ඇට ඇටෙන් යුක්තයි රූපේ. ඒ බලන්නේ තාත්තා කියන අදහස මගේ මනසේ තියෙන ඒ රූපයට බහලාන්නේ නැති වෙන්න. බැසගන්නේ නැති වෙන්න. තාත්තා බලන් යනවා කියලා අනාගතය අරමුණු කරගෙන ආවත් බාහිර තාත්තා ඉන්නව නෙමේ. එතෙන්ද වෙන්නේ මම තාත්තා බලන් යනවා කියනකොට වෙන්නේ මොකද්ද කියන එක එයා බලනවා. එතෙන්ද තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහරවලින් යුක්ත කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එනකොට මේ තාත්තා කියන ගතිය ආපෝ මංගව සිහි කරගන්නේ නේද? තාත්තා මට අනාගතයේදී හම් වෙන හැටි එයා දකිනවා. මොකද්ද? බාහිර රූපෙන් දකිනවා නෙමෙයි, ඒ රූපේ දකිනකොටම අද මේ තාත්තා කියලා හිතන්න පුළුවන් මේ ගතිය ආපෝ මං සිහි කරගන්නේ. අතීතයේදී තාත්තා මට හම් වෙච්ච හැටි එයා දකිනවා. අතීතයේදී කියලා තියෙන්නේ ඇස් ඉදිරිපිටට වර්ණ සටහන එනකොට මේ තාත්තා කියන ගතිය මම හිතේ සිහි කරගන්නේ නේද තියෙන්නේ. දැන්ද මට තාත්තා හම් වෙන හැටි එයා දන්නවා. කොහොමද? කනබුන ආහාරයෙන් හැදුණු චිත්‍ර මාත්‍රයක් පිටි තැනක තියෙන චිත්‍ර මාත්‍රය ඇස ඉදිරිපිට නෝ මේ තාත්තගේ නිමිත්ත මම සිහි කරගන්නවා නේද කියන එක දකිනවා. අතීත අනාගත වර්තමානකින් තුන් කාලෙම රූපය උදව් කරගෙන තමන්ගේ මනසේ ආත්ම සංඥාව ඉපදිච්ච හැටියා දකිනවා. ආත්ම සංඥාවෙන් අතීත අනාගත වර්තමාන කියන තුන් රූපයෙන් එකක්වත් ඇතුළු කරන්නේ. ඒ විදිහට ආත්ම සංඥාව ගෙවෙන්න අනාත්මයේ ටික 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 මේ බේරි 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 මතුවෙවි එන්ඩයි සතිපට්ඨානේ වඩා. ඉස්සෙල්ල මේ ඇත්ත තේරුම් ගන්න තියෙන්න ඕන මෙන්න මේකයි උනේ කියලා. ඔගලන්ට අද බලන්න අපි සමහර අය අවුරුදු ගණන් භාවනා කරනවා. නමුත් මව්මළු දුක විඳ හැකි හොඳට, තාත්තමළු දුක විඳ හැකි හොඳට, දරුවා මැරිච්ච දුක විඳින්න පුළුවන් හොඳට, ඒ දුක වළක්වන්න ඒ භාවනා උදව් වෙලා නැහැ. දුක හෙල්ලිලවත් නැහැ. හොල්ලෙන ක්‍රමයක්වත් නැහැ. ඉති වැඩක් තියෙනවද? නමුත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් තමන් මේ ඉගෙනගත්ත භාවනා ක්‍රමයෙන් වෙනද වගේ දුක් විඳින්න බැරි වෙන්න ඕනේ. ඈ අම්මා මැරලා වෙනද වගේ දුක් විඳින්න බෑ. එයාට එතන ඇත්ත පේනවා. උනේ මේක නේද? තාත්තා මරුණා කියලා වෙනද වගේ එයාට දුක් විඳින්න බෑ. පේනවා මේ ඇත්ත මේකනේ උනේ. භාවනාවෙන් කළේ මොකද? මේක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් දුක් ටික ටික නිරුද්ධ වෙන්න ඕනේ. අපි පණ යනකම් භවනා කරනවා. නමුත් අදද දුක් විඳින්න පුළුවන් ඕන තරම්. දුක් විඳින්න හදනකොට නෑ ඔයක වැරදි කියලා පෙන්වන්නේ භවනා උදව් වෙලා නෑ. ඉතින් වැඩ තියෙන්නේ. නමුත් පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය නම් දැන දැන මේ විදිහට මෙනෙහි කරන මගේ දුක් දිරීමට යනවා කියලා දැක දැක කටයුතුයි. ඒහි පස්සිකෝ කියන මෙහෙන්ද මෙහැවිල්ල බලන්න කියලා කියන්නේ කෙනෙකුට හයිය තියන්නේ ඒකටයි. එයාම දන්නවා මගේ මේ මනස මේ මත පතිත වුණොත් අනිවාර්යෙන් මට දුක් විඳින්න වෙනවමයි කියලා එයාටම පෙනෙනවා. දුක ඇති වෙච්ච හැටි තමන්ගේ දුක ඇති වෙන හැටි එයා දන්නවා. මේ මගේ මේ මනස මේ ආත්ම සංඥාව අනාත්ම රූපය මත පතිත නොවුනොත් මට දුක්ින්නේ නේද කියලා එයා දුක්ඛ නිරෝධිය දන්නවා. එහෙනම් මගේ ආත්ම සංඥාව අනාත්ම රූපය මත පතිත නොවෙන්න මම මේ විදිහේ උපායකින් සිටිය යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා. එහෙම දන්න කමට චතුරාර්ය සත්‍ය දන්නවා කියනවා මිසක එහෙම නැතුව අපි වචනකින් කිව්වට මේක වෙන්නේ නැහැ. පොයම නොකිව්වට මේ අරමුණක් ගන්න කියන්නේ චතුරාර්ය සත්‍ය. දැන් අපි දන්නවා රූපය අනාත්මයි. මගේ ආත්ම සංඥාව තමයි කෙලෙස් ටික. පුද්ගලය කියන හැඟීම විමලසිත මාත්‍ය සත්ව පුද්ගල හැඟීම තමයි අත්වාද උපාදාන. මගේ මනසේ තියෙන මේ උපාදානය මේ ස්කන්ධ මත පතිත වුණොත් මගේ උපාදානයේ විසින් මේ ස්කන්ධය ගත්තොත් මගේ උපාදානය මේ ස්කන්ධය මත පතිත වුණොත් පංච උපාදාන ස්කන්ධ දුක්ඛ නිර්මාණය වෙලා විමලසිරි මහත්තය ලෙඩවීම මහලුවීම මැරීම නිර්මාණය වෙලා ඇති. මම දන්නවා දුකට හේතුව මොකක්ද කියලා. තණ්හාව මගේ මනසෙ තියෙන මේ ප්‍රපංච ටික උපාදානේ. මගේ මනසෙ තියෙන මේ පුද්ගල භාවය. මේ කෙලෙසිය මේ මත පතිත වෙච්ච නිසා මේ දුක ඇති උනේ මට. මම දුක නිරෝධියක් දන්නවා. මොකද්ද? මගේ මනසේ මේ පුද්ගල භාවය මේ කෙලෙසිය මේ උපාදානේ මේ රූපේ මත පතිත නොවුනොත් මේ පුද්ගලයක් ලෙඩවීම මහලුවීම නිසා එන දුක එන්නේ නැහැ. මම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දන්නවා. මොකද්ද? මගේ මේ කෙලෙසිය රූපය මත පතිත වෙන්න නොදෙන ආකාරයට මම කායගත සතිය වැඩි යුතු. චරිතය. අපි මේ හතර අතේ එක එක විදිහකට පටලගෙන කළාට ජීවිතය අන්තිමට ගත්තාම තමන්ගේ දුක නොඑන නොඑන බව සහේතුකව දැනගෙන කරන්න තියෙන්නේ. ඔගලන්ට සත්පුද්ගල බාහිර ස්පර්ශ ආයතන හයේ දැන් සමස්තයක් වශයෙන් ගත්තොත් ඇත්ත අන්තිමට කතා කරපු ඇත්තම කතාව තමයි මේ ස්පර්ශ ආයතන හයම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ශුන්‍යතාවය අනාත්මයි. ඒ ආරම්භය සත්වයෝ පුද්ගලයෝ ආත්මීය අය දේවල් තියෙනවා කියලා අපේ මනසේ ප්‍රපංච සංඥා යෙදිලා තියෙනවා. ඒ බව නොදන්නා කම නිසා අපේ මනසේ තියෙන ප්‍රපංච සංඥාවන් ටික බාහිර ස්පර්ශ ආයතන හයේ තිබුණා කියන හැඟීමකින් තමයි මේ ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ තමන්ගේ මනසේ තියෙන ස්පර් මේ සත්පුද්ගල හැඟීම ගෙවෙන විදිහට මේ ස්පර්ශ ආයතන හය ඇත්ත පෙන්වන එක. ඇත්ත පෙන්වන්න පෙන්වන්න සත්පුද්ගල හැඟීමට කියන ආශ්‍රව කියන මේ ආශ්‍රයක් ක්ෂය වෙනවා. මේ ශුන්‍යතාවය ළඟ සිටිනවා. රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නැටයි නෑ. ස්පර්ශ ආයතන හයේ දැන හැදුණු කන්නේ. ස්පර්ශ ආයතන හයේ නැතිවෙන්න ඉතුරු වෙන්න බඩු මුට්ටු නෑ. ඔගලන්ට ඇස් ඉදිරි පිටට එන ටීවී එකේ රූප ආයතන ඇතුලේ මොනවද තියෙන බඩු මුට්ටු? ටීවී එකේ බලලා සතුටු වෙන්න පුළුවන්. උයන් බලලා, ගෙවල් බලලා, යාන වාහන බලලා සතුටු වෙන්න හැකි. අතට අරගෙන පරිහරණය කරන්න මොනවද තියෙන බඩු මුට්ටු? කෙනෙක් කෙලස් ටිකකින් සතුටු වුණොත් මිසක ස්පර්ශ කරන්න ද්‍රව්‍ය එකේ නෑ නේද? සැබෑම ඇත්ත ඒක තමයි. ඔගොල්ලෝ අදටත් ඔගලන්ට මේ ස්පර්ශ ආයතන හයේ මනසින් හිතලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි සැබෑවටම සතුටු වෙන්න ද්‍රව්‍ය කාරණ නැති දවසට තමයි ඔගොල්ලෝ කාම ලෝකෙන් මිදෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ඔගලන්ට අම්මා තාත්තා දුව පුතා ඉන්න තාක් ඔගොල්ලෝ කම්පලින් කාහාරින් යැපෙන සතර මහා ධාතුවට උරුමකම් කියන ලෝකෙටයි තියෙන්නේ. ඒ තාක් ඔගොල්ලෝ මේ ලෝකෙන් මිදෙන්නේ. ඔගලන්ට පුළුවන් මේ කයටත් වඩා නිවන මෙපිට සත්ව සහස්‍ර ගුණයකින් බලවත් වෙන ලෝකයකට යන්න බ්‍රහ්මයක් වෙන්න පුළුවන්. නමුත් කබලින්ක ආහාරයේ නෑදෑයෝ ඉන්න තාක් ඔගලන්ට ඒ ලෝකේ ඔගලන්ට නෑ වෙන්නේ නෑ. දෙපැත්තක් නෑ. මේ ලෝකේ මේ අතහැරපුවාම ඒකත් එතන නෑදෑයෝ. ඒ මට්ටම ඇත්ත වෙනවා. මං අර කියන්න කතාව මොකද්ද? පණුවෙක් සමනලියෙක් වෙන කතා. පණුව ඉන්නවනේ සමහර පණුව. ඊට පස්සේ ඒ පණුව ඇවිල්ලා කෝෂයක් බැඳ ගන්නවා. කෝෂයක් බැඳගන්නේ සමනලියෙක් වෙන්න. නමුත් හොඳට මතක තියාගන්න කෝෂයක් බැඳගත්ත කෙනා යා මහ විශාල කැපකිරීමක් කැප කරපු කෙනෙක්. පණුවෙකුට අයිති සියලුම ශේෂ්ත්‍රය යාට අතහරින්න වෙනවා. පණුවෙක් හිතන විදිය, කියන විදිය, කරන විදිය, පණුව අනිත් පණුවෙක තියෙන නෑදෑකම්, පණුව කන කෑම ඔක්කොම අතහැරලා තමයි එයාට විශාල පරිත්‍යාගයක් එයා කරන්නේ. කළා කෝෂයක් බැඳගන්නේ. එතකොට පණුවෙකුට ආවේනික වෙච්ච සිතින් කීම් කිරීම් පවත්වන තාක් එයා සමනලෙක් වෙන ප්‍රතිපදාවට යන්නේ. ඊට පස්සේ කාලයක් ගියාම අර පණුවන්ටත් වඩා බොහොම ශ්‍රේෂ්ඨ ඉර්ධියකින් යන්න පුළුවන්, උඩින් යන්න පුළුවන් සතෙක් වෙලා තමයි එළියට එන්නේ. හදිසියවත් ඒ වගේ සතුන්ගේ කෝස තමයි අපි කඩන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න. එතකොට උඩින් යන දවසේදී අර පණුවේ යන සත්වයක නෑදෑ කන්නේ. නමුත් ඊට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. හිතුන හිතුන තැනකට පියාඹන්න පුළුවන්, මල්ලින් මල්ලට යන්න පුළුවන්, ඈත කැලේ යන්න පුළුවන්, පැණි ගොන්න පුළුවන්. නමුත් පණුවෙකුට හිතන්නවත් බැරි දේ මේ ක්‍රියාවන් ටිකකට සමනලෙකුට කළ හැකි. හැබැයි පණුව සමනලයා වෙන්න ප්‍රතිපදාවක් තිබුණා. ඒ ප්‍රතිපදාව තුළ අතහරින්න වුණා පණුවට. මොකද්ද? පණුවට අයිති සියලුම ශේෂ්ත්‍රය. ඒ වගේ මිනිස්සෙක් බ්‍රහ්මයෙක් වෙන්න නම් මිනිස්සෙක් රහතන් වහන්සේ නමක් වෙන්න නම් එයාට තියෙන උපෝසයක් බැඳ ගන්න. මිනිස්සෙකුට අයිති සියලුම ක්‍රියාකාරකම් එයාට නතර කරන්න බැරි. සියලුම නෑදෑකම් අතහරින්න බෑ. එහෙම වෙච්ච දවසට එයා හැබැයි එළියට එන්නේ මිනිස්සුෙකුට වඩා සියදහස් ගුණයකින් බල සම්පන්න, ජව සම්පන්න ආත්මභාවයකින්. එයා බ්‍රහ්මයේ කුඩින් යන්න පුළුවන්. බ්‍රහ්මයක කතා කරන්න පුළුවන්. ඇසුරු කරන්න පුළුවන් දෙනකින්. මතුවෙන්නේ එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් කියලා. පණුව පණුවට අයිති ශේෂ්ත්‍රය තුල ඉන්න තාක් සමනලෙක් වෙන්න බෑ වගේ. හොඳට මතක තබා ගන්න, මිනිස්සෙකුට අයිති ශේෂ්ත්‍රය තුල ඕගොල්ලෝ ඉන්න තාක් ඕගොල්ලෝ අයිති මනුස්ස ලෝකෙට මිසක බ්‍රහ්ම ලෝකෙට නෙවෙයි. මේ කාය ඕගොල්ලන්ට මනුස්ස ලෝකේ ඇත්තම වෙච්ච මනුස්ස ලෝකේ බොරු කරන්න වෙයි. ඇත්තම වෙච්ච මනුස්ස ලෝකේ ඇත්තම වෙච්ච හිඳයි දුකත් ඇත්තම ඇත්ත. ඇත්තම වෙච්ච මනුස්ස ලෝකේ නුවණින් ඕගොල්ලෝ බොරු කරනකොට ඒ දුකත් ඕගොල්ලෝ බොරු කළා. ඒ දුකත් ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. මනුස්ස ලෝක මට්ටමේ දුකද ඕගොල්ලෝ බොරු කළා. ඒ දුකෙන් මිදිලා මනුස්ස ලෝක මට්ටමේ අම්මා තාත්තා ඇත්තයි කියලා කියන්නේ ඒ මට්ටමේ දුකත් ඇත්තයි කියන එක මතක තබා ගන්න. අම්මා තාත්තා දේවල් කාරණා නම් ඇත්තයි, දුක විතරක් බොරු කරගන්න යන ගමනක් නම් හේනකින්ව තියාගන්න බෑ. අපි භාවනා කරන්න ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමනේ, මේ අම්මා අම්මවමයි තාත්තා තාත්තා මේ ඇත්ත. හැබැයි ඒ අම්මා මැරිච්ච තාත්තා මැරිච්ච දුකෙන් මිදෙන්න මේ යන්නේ. එහෙම බෑ. මං කිව්වේ මේ පහනට පණිනව නම් ක්‍රම දෙකයි. මොකද්ද? පිච්චිලා දුක එනවනම්, පිච්චිලා දුක් විඳින කමට කැමති නම් ඕනම් පහනට පණින්න. එතකොට එහෙම නැත්තම් නොපිච්චි දුක් නොවිඳ දුකට අකමැති නම් නොපැනින්න. ඔච්චරයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන විදිහ දෙකක් බෑ. පහනට පයින්නත් ඕනේ, නොපිච්චෙන්නත් ඕනේ. එහෙම එකක් නෑ. දැන් පහන් දැල්ල ඕන, පහනට පයින්නත් ඕනේ, ගිනි දැල්ල මැද්දට පයින්නත් ඕනේ. හැබැයි නොපිච්චින්නත් ඕනේ. පුළුවන්ද කරන්න? අපි බලාපොරොත්තු වෙන්නේ එහෙමනේ. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරලුත් ඕනේ. හැබැයි දුකෙන්න බෑ. ඕක පුළුවන්. ගෙවල් දොරල් යහන වහන ඉඩකඩනුත් හම්බ වෙනවා, දුකත් නොවි. හැබැයි දුක එන්නේ නැහැ කියන එකට මම අප වෙනවා. ඕගලන්ට පුළුවන් නම් ගින්නකට පයින්නවා හැබැයි පිච්චෙන්නේ නැහැ කියන තැනකින් පුළුවන් නම් පුළුවන්. ඒකයි මං කියේ ක්‍රම දෙකයි. එක්ක පැනලා පිච්චෙනවා, එහෙම නැත්නම් නොපිච්චින්න එපා නොපැනෙන්න. ඒ වගේ දුක කියන එක එපා නම් මොකද වෙන්නේ? මේ ලෝකේ ඇත්ත නොවෙන්න ඕනේ. ලෝකේ ඇත්ත නම් එහෙනම් ඒ දුකද බලාපොරොත්තු විය යුතුයි. ඒ නිසා ඔගලන්ට මේ මනස ලෝක මට්ටමේ තියෙන දුක එකම ක්‍රමයේ තියෙන අරිහත්ත්වයටම යනකම් එකම ක්‍රමය. චුට්ටක්වත් වෙනසක් නැහැ. මහා ගොඩක් දේවලුත් නැහැ. කායගත සතිය වඩන විතරයි. ඒ කියන්නේ තමන්ගේ සිතේ තියෙන ප්‍රපංච සංඥා වාස්තවයේ බාහිර රූපේ මත පතිත වෙන්න නොදී හැම වෙලෙම නුවණින් රූපය ඇත්ත පෙන්න මේ සිතේ ගති ඒ මත පතිත වෙන්න නොදී වළක්වනවා. ඔහොම කරනකොට කරනකොට අනුක්‍රමේ ඕගලන්ට කාම ලෝකේ ටික ටික බොරු වෙයි. ඇත්තටම මම පාන් කෑල්ලකට අම්මා කිව්වා කියලා, පාන් කෑල්ලකට තාත්තා කිව්වා කියලා, පාන් කෑල්ලකට දුව පුතා කිව්වා කියලා, පාන් කෑල්ල පාන් කෑල්ල මිසක පාන් කෑල්ල කොහොමද මට මේ අම්මා තාත්තා වෙන්නේ කියන නුවණක් එන දවසක් ඒ. හැබැයි කරුණාව නැත්තේ නෑ. ඈ අම්මා තාත්තා නෑ කියලා එහෙනම් අපිට කණ්ඩ දෙන්න ඕනේ නැද්ද, බොන්න දෙන්න ඕනේ නැද්ද කියලා ඕගලන්ට හිතේ. මම කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා සෙනෙහසින් දුක් විඳින්න තියෙන කෙලෙස් අයින් කරන්න. හැබැයි ඒකල කරුණාව නැති වෙන්නේ. පිටින්ට දුකට කැමැතිකම. අපි ආදරේ සෙනෙහස කියන එකනොත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දුකක් එන්න තියෙනවා නම් ඒ දුක් විඳින කමට කැමැතිකමනේ. දැන් අම්මට තාත්තට කන්න බොන්න නැතුව දුක් විඳිනවා නම්, අඳින්න පළඳින්න නැතුව දුක් විඳිනවා නම්, ඈ මොනවා හරි දුකක් විඳිනවා නම් ඒ දුකට කැමැතිනේ අපි. ඒ දුකෙන් නිදහස් කරලා දෙනවානේ අපි. එතකොට අද අභියෝග කරන්න තණ්හා වෙන්නේ. තණ්හාවෙන් කරනකොට එතෙන්ට චූටි උපකාරයක් කරන, ඒ වගේම මහවිශාල දුකකුත් අපි විඳිනවා. නමුත් කෙලෙසි අයින් කළා ඔය ටික උවිතට වඩා 10000 ගුණයකින් කරුණාවෙන් කළ හැකි. එතෙන්ට දුක් විඳින්න දෙන්නේ නැහැ. හැබැයි කරුණාවයි, තණ්හාව නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු සත්‍යයේ කෙරේ කරුණාවයි තණ්හාව නැහැ කාටවත්. කිසි කෙනෙකුට දුක් විඳිනවට කැමති නැහැ. දුකෙන් නිදහස් කරනවා. ඒ වගේ මේ විදිහට යට ඕනම කෙනෙකුට කරුණාවෙන් පිට වෙන්න පුළුවන්. ওই විදිහට මෙහෙම බලබල යනකොට කාම ලෝකේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික බුරු වෙනවා යනට. කාම ලෝකේ බුරු වෙනවා කියලා කියන්නේ මේ දුක බුරු වෙනවා. අපි දන්නේ නැති ඇති දුක ඇත්තම කරගෙන දුක හදාගෙන දුක් විඳින අය කියලා මම කිව්වේ. කියන්නේ අද අපි ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ප්‍රශ්න ඇත්ත වෙලා. ප්‍රශ්නයක් හදලා ප්‍රශ්න ඇත්ත කරගෙන උත්තර හොයන අය. දුක උපද්දවාගෙන දුක ඇත්ත කරගෙන දුක් විඳින අය. මේකෙන් ටික 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 මොකද වෙන්නේ? මේ ලෝකෙ බොරු වෙන්න මේ ලෝකෙ තියෙන සැපත් එයට බොරුවක් දුකත් බොරුවක් වෙනවා. එහෙම වෙන්න මේ මට්ටම අතහැරෙනවා. එතකොට රූපී භව මට්ටම කියන එක යාට ඇත්ත වෙනවා. ඒ ලෝකේ සැප ඇත්තයි, ඒ ලෝකේ දුක ඇත්තයි. මේ කායගත සතිය ඒ විදිහටම නැවත නැවත වඩනකොට ඒ බ්‍රහ්මයන්ගේ මට්ටමේ තියෙන දුකත් මෙහාට බොරුවක්. ඒ සැපත් බොරුවක් වෙනවා. ඒකත් අතහැරෙනවා. එතකොට අරූපී ලෝකේ බ්‍රහ්මයන්ගේ මට්ටමේ සැප ඇත්ත, ඒ මට්ටමේ දුක යට ඇත්ත. මේ සතිපට්ඨානේ නැවත නැවත වඩනකොට ඒ මට්ටමේ සැපත්, ඒ මට්ටමේ දුකත් එයාට බොරුවක්. ඊට පස්සේ රහතන් වහන්සේ කියන තැන ගත්තාම තුන් භූමිය මතම තියෙන සැප දුක් දෙකම එයාට බොරුවක්. හැබැයි හටගත් ස්කන්ධ පරිහරණය විතරක්, පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටික විතරක් ඇත්ත. ඒ හින්දා ඒ ටික දුක් විඳින්න වෙනවා. කෙලෙස් නැහැ. මේ ටික දාත හැරෙනවා. ඉතින් එකම ක්‍රමය තියෙන්නේ. නමුත් මම මේ කියපු කාරණාව තේරුම් ගන්න ඉස්සෙල්ලා මම කිව්වේ ලෝකයේ සැබෑම தත්ත්වය තමයි මේ ටික ආයතන හයම අනාත්මයි. ආත්ම සංඥාව මනසේ තියෙන්නේ, මනසේ තියෙන ආත්ම සංඥාව අනාත්ම ආයතන මත පතිත වෙලා ලෝකේ හැදිලා දුක තියෙන්නේ. මනසේ තියෙන ආත්ම සංඥාව මේ ස්පර්ශ ආයතන හය මත පතිත නොවුනොත් මේ වගේ දුක එන්නේ නැහැ. මනසේ තියෙන ආත්ම සංඥාව ස්පර්ශ ආයතන හය පතිත නොවෙන්න කල යුත්තේ කායගත සතිය වඩන්න. මේක තරන්නට කියන්නේ. හොඳයි මේ ටික අහන්නට. මොනහරි නොතේරිච්ච මොනහරි තියෙද ඔකේ? මමාර ගොඩක් විස්තර කිව්වට බලනකොට මහා ගොඩකුත් නැහැ. ඒ කියන්නේ පොඩි දෙයයි තියෙන්නේ. අනාත්මය නොදන්නාකම නිසා ආත්ම සංඥාවක් මනසෙ ඇති වෙලා ආත්ම සංඥාව අනාත්ම රූපය මත පතිත වෙලා මේ තියෙන්නේ. එකයි ලෝකේ. ආත්ම සංඥාව අනාත්ම රූප ලෝක මත පතිත නොවුනේ නම් මේ වගේ දුකක් එන්නේ නැහැ. ඒ හින්දා අනාත්මයේ හිත තබ තබ ආත්ම සංඥාව ගෙවා ගන්න එච්චරයි. කිතියෙන් කිව්වේ. ඉතින් ඒක අර කරන්න ඕනේ එක තැනක ඉඳගෙන නෙමෙයි, Tamanට මනසින් සිහි වෙන. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම වෙලාවෙම පුරුද්ද මත බාහිර ඉන්න අය එක්ක කිව්වා කෙරුවා කියන තැනකින් තමයි සිත් උපදින්නේ. උපදින උපදින හැම තැනකටම නෑ, එහෙ කෙනෙක් හිටියේ නෑ, උනේ මේක නේද කියලා ඇත්ත පෙන්වන එකයි තියෙන්නේ. අපි කියමු නිකන් ඉන්නකොට වට්ටුවේ ඉන්න අනිත් දොස්තර මහත්තයා ගැන හිතෙන්න පුළුවන්. හිතනකොට නෑ, වෙච්ච ඇත්ත සිහි කර. නෑ, එතනද තියෙන්නේ එහෙ දොස්තර මහත්තයෙක් ඉන්නවනේ මේ රූපේ කනගුණ ආහාරයෙන් හදනවා. මේ රූපේ දකිනකොට ඒ රූපේ අහවල් උත්තර මහත්තයා කියලා හිතපු විස්තර ටික මගේ මනසේ සිහි වෙන්නේ. ඕක තමයි අල්ලා දෙන්නේ. එච්චරයි. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි හිතන කෙනා ඉන්නවා කියලානේ. නෑ, අපි හිතන කෙනා ඉන්නවා නෙමෙයි, අනාත්ම රූපේ දකිනකොට අපි හිතාගෙන ඉන්න කෙනා කියන සිද්ධිය පෞ සිහි වෙනවා මනසේ. ඕක සිහි කරන්න තියෙනවා. ඔහොම බලන්න. සබෝන්ස් පායකට සිහි කායගත අසතිය කියන්නේ තමන්ගේ මනසේ තියෙන ගතිය ඒ රූපෙ මත පතිත වෙන්න නොදී රූපය ඇත්ත පෙන්වන එක. මේ ඇත්ත නොදෙන රූපය ඇත්ත බැලුවට වැඩක් නැහැ. දැන් අපි කියමු මෙතන මේ රූපය හැදලා තියෙන කනබුන ආහාරෙන් කෙස්ලොම් නියද ධම්මස්නහර කුණුප කොටස් ටිකක් වර්ණ සටහනක් කියලා මේ රූපය ඇත්ත බැලුවේයි මේ රූපය පුද්ගලයේ විමල සිරි මහත්තයා කියන හැඟීම මගේ මනසේ තියෙන හැඟීම මේ රූපෙ මත පතිත වෙන්න නොදෙන්න. ඒකටයි බැලුවේ. කාලය කොහොම බලනකොට මගේ හිතේ තියෙන හැඟීම පිළිගන්නේ නැති වෙනවා. මෙතන තියෙන ඇත්ත දකිනව මේ ඒ රූපේ ආරම්භය පුද්ගලමින්ම ටික ටික ගෙවෙනවා. ඒ කියන්නේ හොඳටම දන්නවා මම ටීවී එක ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා දකින්නක වැරදි. හොඳට පැහැදිලි මට ඒක. එතකොට මම බොරුවට දුක් විඳින්නේ කියලා දන්නවා. නැති දෙයක් කරන්න හදනවා නෙමෙයි මේ. නැති දෙයක් කරන්න හදනවා නෙමෙයි. තාම අපිට මේ බොරුව ඇත්ත වෙලා හින්දා ඒ හින්දා යර උපමාවකින් සැබෑම ඇත්ත පෙන්වන්නේ. ටීවී එක ඉස්සරහට ආවහ ආපු රූපෙක ඇත්තටම එහෙම කෙනෙක් නැති කියලා බලනවා මිසක ඉද්දි නැහැ කියලා බලනවා නෙමෙයි. අපිට හිතෙන්න පුළුවන් මෙච්චර ඉද්දි කොහොමද මොන නැහැ කියලා බලන්නේ කියලානේ. නමුත් දැන් ටීවී එකේ වගේ තැනක බලනද ඉන්න ඉද්දි නැහැ කියලා බලනවා නෙමෙයි. නැති හින්දා ඉන්නවා කියලා පෙන්වන එක බොරුයි කියලා බලනවා. තේරෙනවා. දැන් ටීවී එකේ රූපේ පුද්ගලයෙක් කෙනෙක් නැහැ. එහෙනම් දන්නවා ඒ රූපේ ආරම්භය ඇති බවට පෙනෙන්නේ තමන්ගේ. ඒ රූපෙද බලන්න වෙන්නෙත් මට එහෙම. විජය කුමාරතුංග කියන ගතිය ඇති වෙනකොට නෑ එතෙන්ද තියෙන්නේ කනබුණ ආහාරයෙන් හැදුණු කෙසලුම් නියද සම්මස් වලින් පීටි වර්ණ සටහන ඇසේ ඉදිරිපිටට එනකොට විජය කුමාරතුංග කියන ගතිය මන් තුල සිහි වෙනවනේ. තමන් තුල තියෙන ගතිය ඒ රූපෙට බැහැගන්න දෙන්නේ නෑ. ඔහොම 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 බලන බලන ඒ විදිහට බලන එක තමයි මේ මේ විදිහට බලන. ඇත්තට මේ සතිපට්ඨාන කියන්නේ අපි මේ මට්ටම තාම ප්‍රාථමිකයි. ඒ කියන්නේ අපි දුබල හින්දා. නැත්තම් බලන්නෝ ටීවී එකේ පෙනෙන රූප ඇතුලේ කෙස් ලොම් නියද තම්මස් කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් කියලා බලන්න පුළුවන්ද කියලා? එහෙම ඒවා තියෙනවද? වර්ණ සටහනක් නේ තියෙන්නේ. නමුත් එතෙන්ට අපිට එකපාරට ගන්න බෑ. ඒ අරමුණ එහෙම පෙවුනට මේ අරමුණ එහෙම ගන්න බෑ අපිට එකපාරට. මේ අරමුණ ඇත්තම වෙනවා. ඒ හින්දා මේ අරමුණේ බලන්න වෙනවා මට තම්මස් ලේන හර ඇට ඇට මිදුළු කියලා. නමුත් යම් දවසක් තියෙනවා මට ඒ ටීවී එකේ තියෙන රුපියය මේ රුපියය අතර වෙනසක් නැහැ සමානයි ඇස් ඉදිරිපිට දෙද්දි කියන තැනට දවසක් වෙනවා. එදාට මම මේ වගේම මෙනෙහි කර කර බලන්න ඕනේ. මගේ මනසේ මේ රුපියය හම්බෙනකොට ආධ්‍යාත්මික පැත්තෙන් මෙච්චර ඇත්ත කළ තියෙන මේ රළුකම අඩු කරගන්නයි මෙහෙම බලන්න වෙන්නේ. හොඳට ඒක මතක තබා ගන්න ඕනේ. හැමදාම මේ විදිහට බලන්න ඕනේ. ටීවී එකේ එන රුපියයේ පුද්ගලය කියලා තේරුණා කියලා ඒ පුද්ගල භාවය අයින් කරන්න මට ඒකේ කෙස් ලොම් නියදත් හම්මස් නහර කනබුන ආහාරෙන් කියලා බලන්න ඕනේ නැහැ. මොකද ඒකේ පේනවා. එහෙම එකකුත් නැහැ. නමුත් මගේ මනස රළුයි නම් ඒකේද බලන්න වෙනවා මට එහෙම. ඒ නිසා මේ කෙලෙසි අඩු වැඩි කරගන්න මේ විදිහට තියෙන කියන එක තේරුම් ගන්න. එහෙම නැතුව දැන් ටීවී එකක පෙනෙන වර්ණ සටහනට උපමා කළා පෙනෙන වර්ණ සටහන කෙනා කියන හැඟීම මෙහි තමා තුලයි කියලා කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. පේන්නේ බර වැඩි. ඒ කියන්නේ ආධ්‍යාත්මික ඉඳෙන කෙලෙසි බලවත් වැඩි කියන එකයි කියන්නේ. මේ සවිඥාන කබලිකහ රූපය ආරම්භය. එතකොට අර විදිහට බලනකොට බලනකොට වෙන්නේ ටීවී එකේ රූපේ මට්ටමට එන. එදාට තමන්ටම තේරෙනව ඇත්ත තමයි. අනාත්ම දේ ආරම්භය අපිට ආත්ම සංඥාව තියෙන. දැන් ටීවී එකේ කිව්වහම ඕගලන්ට තේරෙනවනේ. ඒ විදිහටම කාම ලෝකේ සියලුම වස්තු අරබය ඕගලන්ට ඒ විදිහට ඕගලන්ට පෙනෙන දවසට කියනවා සම්මාදිට්ඨි දෙකීම නිවැරදි. තාම අනුන්ගෙන් අහලා සද්දර් කල්යාණ මිත්‍ර සද්ධර්ම ශ්‍රවණිය කියන දෙක සන්තකේ තියාගෙන ඕගොල්ලෝ යෝනිසෝ මනසිකාරය කර කර යනවා. ඕගලන්ට යම් දවසක් තේරෙන දවසක් එනවා. එදාට තේරෙන ඇත්ත තමයි. තාම තියෙන්නේ අර උපමාවක් කියලා කියන හින්දා තමයි මෙහෙම හරි තේරෙන්නේ. නැත්තම් හිතෙන්නේ මේ පුද්ගලයෝ ඉන්නෝ ඉන්න පුද්ගලයෝ නැති වෙන්න බලනවා වගේ තේරෙයි. හොඳයි එහෙනම් තේරුම් ගන්න.
අපේ අවුද ඒ විදිහට ජීවිතේ අපේ සමාජ ජීවිතේ වල කියනකොට ඔය විදිහට දකින එක් දැන් ඒ කරන කෙනා තුළ යම් කිසි විනයකුත් ඉන්න පරි ජීවිතේ සමාජය තුළ. තාපිටම දැන් මට ඔබ වහන්සේ දැන් මේ පේනකොට මම ඒ විදිහම කායගත සතිය වඩනවා. ඒ වැඩිම තුළ මා තුළ තියෙන එතකොටයි ලෝභය ද්වේෂය මෝහය ප්‍රදර්ශය වෙනවා. හැබැයි ඒත් අපිට ඔබ වහන්සේට සංඝයා වහන්සේට කරන වැඳීම් නමස්කාර අරෝ අපි කරන් සිද්ධ වෙනවනේ අපේ. ඒ කියන්නේ එතකොට අර විදිහකින් ඉඳලා පැත්තරලා ඉන්නත් බෑනේ සමාජය එහෙම කියන්නේ. එතන පොඩි අපි කළ යුතු දෙයක් කළ
වෙනවා. ඔබතුමා ওই ටික කරන්නකෝ. ඒකට අයිති වැඩක් තමයි ඔබතුමා ඒ තැන් වලට සම්මා දිට්ඨිය අයිති වැඩක් තමයි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයම කියන ටිකේ හසුරෝනේ. සම්මා දිට්ඨිය එක කරනවා. අතරින්න ඕනේ ටික අතහැරලා සම්මා දිට්ඨියට අයිති වැඩ අපි කල යුත්ත කළාම එයාටත් අයිති වැඩක් තියෙනවා.
ඒ ටික එකට වැඩේ
අනිවාර්යම වෙනවා. සම්මා දිට්ඨිය තියෙන තැන සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන මේ කාරණා ටික දිට්ඨියට අනුව පිටත.
ඒ වගේම අපතන දැන් සතර සතිපට්ඨානේ වර්ණකොට ඒක තමයි මේ සතර දැන් කියන්නේ ඔය සියලු සතර සතිපට්ඨාන එකවර වැඩින ගතිය
එකවර වැඩින මේ විදිහට. ඒ කියන්නේ කබලින්කාහාරයෙන් යුක්ත මේ ලෝකී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම තියෙන ප්‍රපංචිත ගලවලා දාන මේ එකම සිද්ධිය. ඒ ගාවට ඕග යෝග ග්‍රන්ථ ආශ්‍රව කෙලෙස් කියන ඔක්කොම ටික අතහැරලා මේ ටික කරන්න. එතකොට මේ රූපය අතහැරුණාම කායගත සතිය මේ කබලින්ක ආහාරය නිදෙන තාක්ම කායගත සතිය උදා. ඊට පස්සේ කබලින්ක ආහාරයෙන් මිදුන ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කියන නාම ධර්ම මුල් කරගෙන තියෙන ධර්මතාවයන් හම්බ වෙනවා. එතකොට වේදන පසන චිත්තන පසන ධම්මන පසන කියන තුනෙන් එකක් වෙනවා. කරන න්‍යාය වෙනස් වෙන්නේ මේ විදිහටමයි ඉලාට තියෙන්නේ. ඒක වෙනසක් නෑ. ඔය ටික ඉදිරියට කරන්න අනාගම් වෙන්නකෝ මත රූපේ පිරිසෙන් දැක්කොත් අනාගම් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ තිට්ටන්ති චිත්‍රාණි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර ටිකක් තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයයි රාගිතයි දෙකටයි කාමේ කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ටන්ති චිත්‍රාණි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් තියෙනවා. පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයයි රාගයයි දෙකයි කාමේ කියලා කියන්නේ. කෙනෙක් රූපේ පිරිසෙන් දැක්කහම කාමෙන් මිදෙනවා කියලා කියන්නේ. මේ චිත්‍ර මාත්‍රයක් වර්ණ සටහනක් කියලා දැක්කහම ඒව ආරම්භය ආශ්‍රවේදල තියෙන පුද්ගලිය දේවල් කාරණා නිර්මාණය වෙලා තියෙන මනස තුලයි කියලා එයා දකිනවා. මේ ටික ගෙවුනහම රූපේ පිරිසෙන් දකිනවා කියලා කියන්නේ මේ ටික ගෙවෙන. එදාට මේ කාම ලෝකෙ මුකුත් නෑ යාට ඇත්ත. රූප භවී. එතකොට කියන රූප භවී. කරගෙන කරන්න හැම වෙලාවෙම මතක තබා ගන්න ඕනේ. ඕගොල්ලන්ට සතිපට්ඨානෙ වඩන කෙනෙකුට නම් අර සර්පය හතර දෙනාගේ කොන් හතර එකට අල්ල බැඳ වගේ වෙනද වගේ සිහි කළ දුවන්න බෑ. එන්න අම්මා කියලා සිහි කළ ටක් ගාලා අඬාගෙන හෝ සතුටින් දුවන්න බැරි වෙන්න ඕනේ. සිහි කරනකොටම ටක් ගාලා කායගත නැහැ. එතනද තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ. ඒ රූපේ දකිනකොට මට අම්මා කියන අදහස සිහි වෙන්නේ යනවා. එයා දන්නේ වෙනදට ඕගලන්ට මෙතෙන්දන් අම්මා සිහි කරන්නත් පුළුවන්. සිහි කළා අම්මා බලන්න යන්නත් පුළුවන්. ගිහිල්ලා අම්මා හම්බ වෙන්නත් පුළුවන්. හම්බ වෙලා ආපහු එන්නත් පුළුවන්. හැබැයි භාවනාත් කරනවා. එතකොට ওই මනසේ තමයි දුක විඳින්න පුළුවන් මනස. නමුත් දැන් මේ භාවනා කරන කෙනාට ওই ක්‍රියාකාරකම් බෑ. ඒ කියන්නේ මෙතෙන්දන් අම්මා සිහි කරනකොටත් සතිපට්ඨාන උදව් වෙනවා. නෑ අම්ම සිහි කරනවා කියලා සිහි කරන්නේ මමනේ. එතන තියෙන කනගුණ ආහාරයෙන් යුක්ත කෙසලුම් නේද සම්මස්තිය. ඒ මත පිහිටි වර්ණ සටහනක් නේ කියලා දන්නවා. මම බලන්න කියලා ගියොත් ඒ වර්ණ රූපය ඇස් ඉදිරිපිටට එනකොටම අම්ම කියන ගති ටික මාතුලේ එදෙයිනේ කියලා දන්නවා. ඊට පස්සේ ආපහු ආවහම ඇස් ඉදිරිපිටට ඒ රූපය එනකොට අම්ම කියන ගති ටික මාටික එදුනනේ කියන ටිකක් දන්නවා. එයා තව උපමා කළා දක්නවා. දැන් අම්මා කියලා මට සිහි කරන්න පුළුවන්. බලන්න ඕනේ කියලා මම ෆොටෝ එකක් ඉස්සරහට ගියා නා. ෆොටෝ එක ගාව විතරයි ගියේ. ෆොටෝ එක දකිනකොට අම්මා කියන ගති ටිකත් මන් තුලේ. එතකොට මම ෆොටෝ එක බලලා මං ගාවම තියෙන ගති ටික ආපහු මන් සිහි කරගෙනම ඇවිල්ලා තියෙනවා මිසක ඉන්න අම්මෙක් බල්ලාව නෙමෙයි නේද? ඒ වගේ එයා දකිනවා අම්මා බලන්න කියලා ගියාමත් වෙන්නේ මොකද්ද? මම ආදරය කරන ආස කරන හිතේ තියෙන චිත්තජ රූපයක් තියි අම්මගේ. බාහිර සතර මහා ධාතු රූපේ උදව් කරගෙන මගේ හිතේ තියෙන කැමැති රූපේ මතු කරලා අරගෙන ඒක ඇසුරු කරලා ආපහු ඇවිල්ලා මේ තියෙන්නේ කියන ටික ඔක්කු වෙනවා. එතකොට එයාට අම්මා සිහි කරනකොට කායගත සතිය වඩන්න වෙනවා. අම්මා බලන්න යනවා කියනකොට කායගත සතිය වඩන්න තියෙන වෙලාව. අම්මා හම්බ වෙනකොට කායගත සතිය වඩන්න තියෙන වෙලාව. අම්මා හම්බෙලා ආවේ කියන තැනදී කායගත සතිය වඩන්න තියෙන වෙලාව. දරුවා සිහි කරනකොටත් අද ඔයගොල්ලෝ භාවනා කරනවා. නමුත් මෙතෙන් ඉඳන් දරුවා සිහි කරන්න පුළුවන්. සිහි කළ දරුවා බලන්න යන්න පුළුවන්. ගියම දරුවා හම්බ වෙන්න පුළුවන්. ආපහු හම්බ වෙලා එන්න පුළුවන්. ඕගොල්ලන්ට ඔය කරපු ක්‍රියාදාමයෙන් එකක්වත් වැරදි කියලා පෙන්වන්න නුවණක් ඉදිරිපත් වෙලා නැහැ භාවනා කළාට. ඒ හින්දා ඔය විදිහටම ඉන්න දරුවා දුක් ඉන්න දරුවගේ දුක හිතන්නත් පුළුවන්. දුකටපත් වෙච්ච දරුවා බලන්නත් පුළුවන්. දුක් විඳින දරුවා බලන්නත් පුළුවන්. දුක් විඳින දරුවා බලලා ආවවට දුක් විඳින්නත් පුළුවන් ඔයගලට. වෙනසක්
නැහැ.
ඒ හැසිරීම එහෙමම කරන්න පුළුවන් නම් දුකත් ඒ විදිහටම හැසිරෙනවා. නමුත් දැන් ඕගලන්ට දරුවා සිහි කරලා බලන්න යන්න බැයි නම් ඒ කියන්නේ සිද්ධිය සිහි වෙන දැන් මේ සිහි කරන්නේ මනසින්. මෙහෙම සිහි කරනකොටත් එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් කියලා බලනවා. මං ගිය බලන්න කියලා ගියාම වෙන්නේත් මෙහෙම එකක් නේද? හැම වෙලෙම සම්මාදිට්ඨිය මේ සතියෙන් පෙන්වන සම්මාදිට්ඨිය. ගියාම වෙන්නේ ඒ රූපේ මගේ ඇස් ඉදිරිපිට හම් වෙනකොට මේ සිද්ධිය සිහි වෙනවා කියලා බලනවා. ආවට පස්සේ දරුවා ඉන්න දරුවා දැකලා වනේ මේ උනේ මේක නේද? ඒ රූපේ දකින්නොත් මගේ ප්‍රපංච සංඥා සිහි වුණා නේද කියලා ওই ටික සිහි කරගන්න. ඔන්න ඔය විදිහට මනසට රැකවරණයක් පිළිට ඇති විදිහට අල්ලලා දෙන්න. දුක ගෙවෙනවා බලාගෙන ඉති. ඔය ක්‍රමයට කළොත් ඕගොල්ලෝ කියන්නේ මේ විදිහට දුක නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඕගොල්ලෝ කියන්නේ ඇත්තටම දුක ගෙවා ගන්න නම් දුක නැති කර ගන්න නම් වෙන ක්‍රමයක් නැහැ, මෙහෙමයි දුක නැති වෙන්නේ කියලා ඕගොල්ලොත් මේ වචනේ කාට හරි කියලා දෙයි. දුක් විඳින්න එපා බොරුවට, කෙලෙස් වලට කෙලෙස් ටික අඩු කරගෙන දුක නිවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කළේ ඒක. හොඳයි එහෙනම් ඈ තේරුම් ගන්න.